మిత్తసూత్ర ఇక్కలకు బాగుతు మాంసే కోళి ధనంగే హలిత వసన్న కోళి అంగే నియంగి గడ్వాసం సేక ఇకల్లి బహో విషు పెరుగు అంద పెరుగు పాసి ఉరుగేన హలిత వసన నియమం కమిట పిడిపించ రెడ్డి ඒග්විතයේ භික්ෂූන්ට මේ සිත විය. හලිත් දවසනි පිඳුමින්ස හැසිරින්ට තාම කල් වැඩිය. අපි අන්තතු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹින්න ඕන නම් වෙනදිනවා. එකල්ලි භික්ෂු ඒ අනිත් පාරිභාතකයන්ගේ තියෙන ආරාමයකට ගිහිල්ලා ඒ අයත් එක්ක සතුටු වෙලා සී කටයුතු කතා නිම කළා. එකත් පස්සෙ ඉන්නේ. එකත් පස්සෙ ඉතු ඒ භික්ෂූන් ඒ අනිත් පාරිභාතකයන් මේ විදිහට පැවසුවා. එවත්නි මහාන ගෝයි සවන්නට මෙසේ දහම් දෙසයි. කියන්නේ තථාගතයන් වහන්සේ විෂ්ණු වහන්සේලාට මෙන්න මේ විදිහට දේශනා කරනවා. එන්න. ඔබ මේ සිත කෙලෙසෙන නුවණ දුබල කරන පංච නීවරණ පහ කොට මිත්තා සහගත සිතින් එක දිගක් දිසා පතුරවා වාසය කරනවා. එසේ දෙවන දිගද තුන්වෙනි දිසාවද මේ සිවවන දිසාවද උඩ යට හරහට සරස සිවුල තැන්නේ සර්වෝත්තමයන් කියලා කියන්නේ මේ එන්ටයරිටි කියන එක සම්පූර්ණය සියල්ලෙන් විද්ගව විපුල බව මහත් බවට පැමිණ නොපැමිණ නොපමණ වූ වෙර නැති දුම්නස් වහිත මිත්සතිය පතුරවා වාසය කරන්න මිත්තාව පතුරවන්නේ කියලා කියන මුල්ලෝකට ඊළඟට කරුණාව මේ විදිහටම ඒ සාමනවට පතුරවලා වාසය කරන්න ඊළඟට දේශනා කරනවා මේ විදිහට මුදිතාවත් වාසය කරන දේශනා කරනවා කියලා කියනවා. ඊළඟට උපේක්ඛාව සහිතව දිසාවලට පතුරනවා කියලා. ඊයේ කියනවා ඒ පරිත්‍භාජකයොත් අපිත් මේ ශ්‍රාවකයන්ට මේ විදිහට කියනවා. එන්න මේ විදිහට නීවරණයන් පහ කළා. මෙත්තා කරුණා මුදිතාව උපේක්ඛා ඒ දිසාවලට පතුරවන්නේ කියලා. එතකොට මේකේ කියලා කියනවා මේකේ වෙනස මොකද්ද කියලා. විශේෂය මොකද්ද? බුදුහාමුදුරුවෝ කියන එකම තමයි අපිත් කියන්නේ. අපේ උඩට වෙනස මොකද්ද කියන්නේ? නානත්ති දේ භික්ෂුන් වහන්සේලා ඒ වාසිතිය පිළිගත්තේත් නැහැ පිළිගෙව් කරෙත් නැහැ මේ ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව ඒ උනස්සෙන් නැගිටලා පිට වෙලා ආවා. මේ තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා තථාගතයන් වහන්සේගෙන් මේ පවසනවා මේ වෙච්ච සිදුවීම සම්පූර්ණයි. එතකොට එහෙම කළා මේ වහන්සේ ඉබ්බිති අපි යන් කටු පිරිවැජ්ජන්ගේ බදන් පිළි ගත්තෙත් නැහැ ප්‍රතික්ෂේප කළෙත් නැහැ. අපි මේ වචනය මේ ආර්ථය තථාගතයන් වහන්සේගෙන් දැනගන්නේ කියලා අපි වුණස්නේ නැගිලා මේ පිටත් වෙලියයි කියලා. ඒ බර බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මෙබඳු වාද ඇති මේ අන්නේ පරිභාජකයෝ මෙසේ කියන්නේ කියලා. හැබැයි මේ කෙසේ වඩනද මෙත්තා චිත්ත විමුක්තිය කිනම් ගති ඇති කුමක් කුතුම් කොට ඇත්ති කිනම් මනුසස් කොට ඇත්ති කුමක් කෙලවර කොට ඇත්ති වේ. ඒ කියන්නේ මේ මෙතන පෙන්නනවා මේ කිම් අරම කුමක් කුතුම් කොට කිම් ඵල මොන අනුසස් ඒ කියන්නේ ෆෲට්ස් ඵල මොකද්ද කියන්නේ. ඒ කියන්නේ කිම් ගති ඒ කියන්නේ අපේ ડેස්ටිනේෂන් එක කොහටද යන්නේ කියන එක. මේ බුදුහාමුදුරුව මෙතන පෙන්න අහන්නේ ඒ කියන්නේ යම් කිසි දෙයක් සමග මේ බොජ්ජංගයන් වැඩුවා නම් මේ මෙත්තාව වැඩුවා නම් ඒකේ මොන අර්ථයක්ද මොන ඵලයක්ද ඇති වෙන්නේ කියන්නේ. එතකොට එහෙම ඇහුවහම බුදුහාමුදුරුව දේශනා කරනවා මේ විදිහට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මෙන්න මේ කෙලවර කර ඇත්තේද කියලා මෙහෙම ඇහුවහම ඒ අයගෙන් ප්‍රශ්න කළාම ඒ අයට කියන්න බැරි වෙනවා කියලා. මත දුකටත් පැමිණින්නම් ඒ කවමියද්ද මානෙනි මේ අවශ්‍ය කර්මෙන් යම්සේ නම් එවෙනි තථාගතයන් වහන්සේ හැර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් හරි තථාගතයන් වහන්සේෙන් අහපු බුද්ධලෙව් හැර මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකේ මේ මහා නවුන් සහිත දෙවියන් සහිත ප්‍රජාවේ මෙන්දුකම නොදතමි කියලා දේශනා කළා. එම දේශනා කළා මානෙනි කෙසේ වඩන ලද මෙත්තා විමුක්තිය කිනම් ගති ඇත්තේ කුමක් උතුම් කොට ඇත්තේ කිනම් මනුසස් කොට ඇත්තේ කුමක් කෙලවර ඇත්තේ වේද මාන්නේ මෙම මහන විවේකනිසිත විරාගනිසිත නිරෝධනිසිත හෝසග්ග පරිණාමයේ කොට මෙත්තා සහගත සති සම්පජ්ජන්ගේ වදන. එතකොට මෙතන පේනවා මේ විවේකයේ කියන එක. විවේකයක් තියෙන්න ඕන. අපිට විවේකයක් නැත්තම් අපිට මේ බොජ්ජංගයන් මොකක්වත් වැඩෙන්නේ නැහැ. කරන්න පුළුවන් කමක් නැහැ. අර විවිච්ඡේව කාමේ විච අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේක චං. විවේකයේ නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රථම ධ්‍යානට යන්න උනත් ඒක තියෙන්නට ඕන. එතකොට විරාගය මේක අපි අල්ලගෙන ගමන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රාගයෙන් තොර වෙලා තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. නිරෝධය නතර වීම කියන එක තත්ත්වයට යන්න ඕන. ළඟට ඕසංග පරිණාමය නර්මම් කියන්නේ අර වැටකට වැටෙන් එහා පැත්තට පන්නේ විදියට මැචුවරින් රිලීස් කියලා කියනවා. ඉතින් මේ ධර්මයේ දැකලා තමන් එහා පැත්තට පැනීමක් තියෙන්න පුළුවන් නේද? අන්න ඒ තත්ත්වයට පවත්තලා මේ මිත්තා සහගතේ සති සම්බුද්ධංගයේ වඩනවා. ඊළඟට මිත්තා සහගතෝ ওই විදිහට මේ උපේක්ඛා සම්බුද්ධංගයේ දෙන බොජ්ජංග හත අපි දන්නවා සති සම්බුද්ධංගයේ තියෙනවා. ඊළඟට ධම්ම විචය සම්බුද්ධංගය, විරිය සම්බුද්ධංගය, ප්‍රීති සම්බුද්ධංගය. ඊළඟට පස්සද්ධි සම්බුද්ධංගය, සමාධි, ඊතර ඊළඟට උපේක්ඛා සම්බුද්ධංගය. ඒතර බොජ්ජංග පහ එතන එක වරිනවා. එතන මේ විදිහට මේ බුද්ධලයා මෙහෙම වැඩුවාම මේ බුද්ධලයාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ තෙමේ ඊටු අරමුණේ අනිටු හැඟීම් ඇතුව වෙන්නේ කියලා කැමති වෙනවා නම් එහෙලා අනිටු හැඟීම් ඇතුව විසනවා කියලා. ඊළඟට කියනවා අනිටු අරමුණේ ඊටු හැඟීම් ඇතුව විසෙන්නේ කැමති වෙනවා නම් ඒ බුද්ධලයාට ඒ විදිහටත් ඊටු හැඟීම් ඇතුව විසෙන්න පුළුවන්. කියන්නේ මාරු කරන්න පුළුවන් කම තියෙන පටික්කුල අපටික්කුල කියන එක. අපටික්කුල පටික්කුල වෙනස් කරන්න පුළුවන් කම තියෙනවා කියන්නේ. ඊළඟට ආපහු පෙන්නනවා මේ ඊටු අරමුණේ අනිටු අරමුණේ ඊටු හැඟීම් ඇතුව විසෙන්නේ කැමති වෙනවා නම් ඒ විදිහට ඉන්න පුළුවන් කම තියෙනවා කියන්නේ. ඊළඟට ඊටු අරමුණේ අනිටු අරමුණේ අනිටු හැඟීම් ඇතුව වාසය කරන්න කැමති වෙනවා නම් ඒ විදිහටත් තියෙනවා. එතකොට මේ විදිහට මේ ඊටු අරමුණත් අනිටු අරමුණත් කියන ඒවා දෙකම දුරු කළා උපේක්ෂාව ඇතුව සිහිය ඇතුව මනා දැනීම ඇතුව විසෙන්නේ කැමති වෙනවා නම් ඒ විදිහට ඉන්න පුළුවන්කමකුත් ඇති වෙනවා කියලා. සුභ විමුක්තියට හෝ පැමිණ විසෙනවා. සුභ කියන විමුක්තියට පැමිණ විසෙනවා කියලා. මහණෙනි ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්තිය ආවෝද නොකරන මහානාත මිත්තා ඒ චේතෝ විමුක්තිය සුභ කියලා වර කොට ඇතියි කියන්නේ. එතකොට අරිහත් ඵලය හර ලැබෙනවා. අරිහත් ඵලය ලැබෙන්නේ නැත්නම් එයාට සුභයේ කියන එක කෙරවල වෙනවා කියන්නේ ඇති වෙනවා කියන එක පැහැදිලි වෙනවා. එතකොට මෙතන මේක අපි මේ ධර්මයේ පොඩ්ඩක් බැලුවොත් මෙතන පෙන්නනවා මේ අපටිකූල කියන එකයි අපටිකූලේ පටිකූල සංඥා කියන එක තමයි මම මුලින් පෙන්නන්නේ. එතකොට අපටිකූලයි කියලා කිව්වහම ඒ කියන්නේ අපිට ඊට අරමුණක් කියන එක. මේ කය කියන එක සාමාන්‍ය පුද්ගලයෙකුට ඉෂ්ට කියන්නේ තමන් කැමති දෙයක් වෙනවා. ලස්සන රූපයක් ආදී වශයෙන් තමයි කෙනෙක් කල්පනා කරන්නේ. දැන් සරියුතාම දුරෝහෙම ඔය අපටිකූලයේ පටික්කුල සංඥාව ඇතුව ඉන්නවා. පටික්කුල සංඥාව කියලා කියන්නේ දැන් අපි දන්නවා මේක අනිට ස්වභාවය කියන එක. දැන් අපි ඔය දෙතිස් කුණු පෙහෙම සිහි කරාම මේකේ තියෙන ආහාරයේ පටික්කුලතාවය එහෙම භාවිතා කළාම අපිට පේනවා මේකේ තියෙන මහජරා ගොඩක්, වමනේ ගොඩක්. එතකොට අපි මේ හොඳයි හොඳයි කියලා කියන එක නෙමෙයි මේකේ තියෙන්නේ පටිකූලතාවය. ඒතර අපටිකූලේ සාමාන්‍ය මිනිස්සු අපටිකූල හැටියට ඉන්නෝ සරුත් හාමුදුරු පටිකූලයි කියලා මේක ගත කරනවා. ඊළඟට ආයෙත් පෙන්නනවා මේ පටිකූලේ අපටිකූල සංඥේ. දැන් මේ මල සිරුරක් එහෙම ගත්තොත් සාමාන්‍ය පුද්ගලයෙකුට ඒක පටිකූලයි. මිනිස්සු කැමති නෑ මල සිරුරක් ගැන කතා කරනවට කැමති නෑ දකින්න කැමති නෑ. හැබැයි සරුත් හාමුදුරු ඒක ගන්නවා අපටිකූලයි. ඒ මේක භාවිතා කරාම මලසිරුරයි කියන එක මෙනෙහි කරාම ආකාස සංඥායතන ඒක කොහොම ඒවට ගමන් කරන්න පුළුවන්කම් ඇති වෙන සත්‍ය තත්ත්වය හැටියට කියන්න පුළුවන්. එතකොට මෙතෙන්දී පටික්කූලේ අපටිකූල සංඥා. ඊළඟට අපටිකූලේච පටික්කූල සංඥා කියන එක. අපටිකූලයි පටික්කූලයි. අපටිකූල එකක් තමයි දැන් කාන්තා රූපය කියන එක මේ සුඛ සංඥා ඇති බුද්ධලයෙකුට බැලුවොත් ඉන්නේ කාන්තා රූපය කියන එක අපටිකූලයි. ඒක පිළිකුල් කරන දෙයක් හැටියට නෙමෙයි. ඊට අරමුණක් හැටියට මේ බුද්ධලයා ගන්නවා. මලසිරුර කියන එක ඒ පුද්ගලයා කැමති වෙන්නේ නැහැ ඒක පටික්කුලයි. අනිට අරමුණක් ඇද්ද තියෙනවා. ඒත් සරියුත් හාමුදුරුව මේ දෙකම ගන්නවා පටික්කුලයි කියලා. අර කාන්තා රූපය දෙතිස් කුණුපේ ඒ වගේ කල්පනා කළා ඉතින්දී පටික්කුලයි. ඒත් මේ පටික්කුලේක පටික්කුල අපටික්කුල දෙකේම දැන් මලසිරුව කොහොමද පටික්කුල අර්ථය තියෙනවානේ. ඒත් පටික්කුල හැටියට අනිට අරමුණ හැටියට පවත් වෙන. ඒතර කාරණා තුනයි. පළවෙනි භාවනාවට ওই කාරණා තුන තිබුණත් ඇති. ඊළඟට හතරවෙනි කාරණේට පටික්කුලේච අපටික්කුලේච අපටික්කුල සංකේතන එක. يعني පටික්කුල කිව්වම අපි අකමැති දේවල් නේද? අපටික්කුල කිව්වම සාමාන්‍ය කැමති ඒවා. එතකොට ඒකේ අපටික්කුල කැමති විදිහට ඉන්නවා කියන එක. මෙතන තියෙන උදාහරණයකට ගන්න පුළුවන් මේ මේ පෙන්නලා දිනවා පිටකෝපදේශයේ මේ වගේ උදාහරණ. ඒක පෙන්නනවා මේ පරුසාවාචය කියන එක මේ අහන පුද්ගලයාට ඇවිල්ලා පටික්කුලයි. කවුරුත් කැමති නැහැනේ පරුසෝචන අහන්න. හැබැයි මේ පවසන පුද්ගලයා එයා ඒකට කැමතියි. එයාට අපටික්කුලයි. එයා කැමති ඒක කියන්න. එතකොට දැන් සරියුත් හාමුදුරුව ගත්තාම මේක නෝනින් විමසලා බලනවා. මේ පරුසාවාචය කියන එක කොහොමද ඇති වෙන්නේ කියන එක අර්ථය විමසලා බලනවා. අර්ථය විමසලා බලලා දැන් අපි දන්නව නේද? ඉතින් සම්මා දිට්ඨිය නැති වෙලා මිච්ඡා දිට්ඨියෙන් තමයි මේවා ඇති වෙන්නේ. එතකොට දැන් එතකොට මේ කතාව තේරුම් ගත්තට පස්සේ සම්මා දිට්ඨිය පවත්වලා සරියුත් හාමුදුරු නේද? එතකොට සරියුත් හාමුදුරුගේ අපටිගූලයේ කියන එක ඇති වෙන්නේ සම්මා දිට්ඨියට. පරුසා වචනියට නෙමෙයි. පරුසා වචනිය හැදෙන්නේ මේකයි කියලා තේරුම් අරගෙන ඒකට අපටිගූලයේ කියන එක මේ පවත්වාගෙන ඉන්නවා. ඊළඟට අපටිකූල පටික්කූල දෙකම අරගත්තාම උපේක්ඛෝ විහාරයන් සතෝ සම්පජාන. අපටිකූල වුණත් පටික්කූල වුණත් ඒ දෙකටම භාවිතා කරන්න පුළුවන් උපේක්ඛාව. ඒක කරන්නේ කොහොමද? දැන් කාන්තා රූපයේ කියන එක සුභ සංඥා සුඛ සංඥා තියෙන පුද්ගලයෙකුට අපටිකූල. ඊළඟට මලසිරුරක් කියන එක පටික්කූලයි. ඒතර මේ දෙකම සරියුත් හාමුදුරුව මේ දෙකම පහ කරනවා. මේක මගේ නෙවෙයි. මම නෙවෙයි තමා නෝවේ කියලා උපේක්ඛාවට පැමිණෙනවා. ඒකට මෙන්න මේ අර්ථයයි තියෙන්නේ. දැන් මේක අපිට මේ ධර්මීය තේරුම් ගන්න අපිට පුළුවන් දැන් අපි මේ මෙත්තාව ගැන කතා කරලා ඉතින් කරුණාව මුදිතාව ගැනත් ওই විදිහටම තමයි විස්තරය කියන්නේ. ඒකට අපි මේ ගොජ්ජංග ඩයග්‍රෑම් එක ආපහු අපි අර අපේ කෘතඥතාය පළ කරන යකනිට බ්‍රහ්මලෝකේ රාතන් වහන්සේලාට මේක අපිට දුන්නට දැන් අපි මේකේ මේ දෙවෙනි ස්ලයිඩ් එකට යනවා නම් මේ අපි කතා කරලා තියෙනවා කලින් ඕගොල්ලෝ අහලා තියෙනවා අර වට අටක් ගහනවායි කියන එක අහලා තියෙනවනේ හැමෝම නේද? අපි ඒක ටිකක් තව පස්සේදී ටිකක් බලනවා. ඒ කියන්නේ උදාහරණ මේක ගත්තාම මේ පැත්තෙන් දැන් අපි රූපයක් ගත්තාම ඒ රූපය ඇහෙන් ස්පර්ශ වුණාම අපේ මේ අවිද්‍යාව ආශ්‍රවය තියෙනවානේ. ඒ අවිද්‍යාව ආශ්‍රවය මගින් මේක සාතද අසාතද කියලා තෝරනවා. මේක මනාපයි යමනාපයි කියන අර්ථය විදිහට තේරීමක් කරනවා. ඒක කරලා එක රවුමක් කරගීමක් තියෙනවා. මේ කරකේනේ නිකම්ම නෙමෙයි අවියාවිද්‍යානුසය හරහා මේ සංඥාවන් උස්සලා තමයි මේක කරකීමක් කියන එක සිද්ධ වෙන්නේ. ඒත් කරකේනේ මෙන්න මෙහිම වටේට. මෙතන කරකිනවා කියන එක නෙමෙයි. මෙතනින් ඇති වුණාම අවිද්‍යා ආශ්‍රය නිසා අවිද්‍යානුසය තියෙනවා. ඉතින් ඒකෙන් මේ සංඥාව කියන එක උස්සලා මේ විදිහට ඒ කියන්නේ රූපේ සීමක් කියන එක තියෙනවා. දැන් අර තියෙන රූපය මගේ මනසෙන් උස්ස ගන්නවනේ නේද? මනසින් වෙන එකයි මේ කතා කරන්නේ. ඊට පස්සේ දෙවෙනි රවුමට එනවා. දෙවෙනියෙන්දී මේක ඊට පස්සේ මේ ගත්තා වූ දේ මානිය මගින් ෆිට කරනවා. මානිය මගින් මේක ෆිට කර ගන්න බලනවා. ඒ කියන්නේ දැන් මේ සාතයි කියුවානේ. දැන් සාත කියන එකට මේ කිව්ව කතාව හරියි. අපි හිතමු මනමාලිය බලන්න ගියායි කියලා. මනමාලිය බලන්න ගිහිල්ලා මේ මිනිසයා වුණ යම්කිසි ආකාරයකට දැන් මෙයා හොඳයි කියලා බැලුවා. ඊට පස්සේ බලනවා නේද මෙයා අපේ පවුලට ගැලපෙනවද, ගෙදරට ගැලපෙනවද, උයන්ඩ පුළුවන්ද ආදි වශයෙන් එක එක දේවල් දාන්න ෆිට කරලා බලනවා නේද? ඒක තමයි මේ මානේ කතාව. එතකොට මානේ තවරවම කරකවනවා. එතකොට ওই විදිහට කරකවුවාට පස්සේ ඉතින් අපි මේකේ අපි බලමු තව චුට්ටකින් ඔක දිගට යන හැටි. එතකොට අපි මේ මෙහෙම කරකවලා අපි මේ ව්‍යාපාදයේ දිත් කාමයේ සහිතවත් අපි උක කරකවනවා. ඊට පස්සේ ව්‍යාපාදයේ සහිතවත් වට දෙකක් ගහනවා. ඊට පස්සේ ඉතින් අපිට තීන මිද්දේ කියන එක ඇති වෙනවා. එතකොට දැන් ඒ කියන්නේ ව්‍යාපාදයේ පස්සේ දෙකක් කරකෝලා අපි මේ දැන් තෝරගන්න හොඳම දිට්ඨිය තියෙනවානේ. හොඳම දිට්ඨියක් අපි තෝර ගැනීම තියෙනවා. ඒ තෝරගන්නේ ඇත්තම කියනොත් එකක්වත් දැන් අපි උදේ බලපු ධර්මයන් අනුව බැලුවාම තෝරගන්න දෙයක් නැහැ නේ. තෝරගත්තා නම් එන මිච්ඡා දිට්ඨිය. ඒක තමයි තෝරගෙන තියෙන්නේ. එතකොට අපිට මිච්ඡා දිට්ඨියක් කියන එක ඇති වෙලා තියෙනවා. දැන් අපිට තීන මිද්දේ කියන එක ඇති වෙලා තියෙනවා. ව්‍යාපාදේ ඇති වුණාට පස්සේ තීන මිද්දේ ඇති වෙනවා. ඉතින් තීන මිද්දේ ඇති වුණා නම් මිද්දේ කියන්නේ රෝගී බවක් නේද? තීන මිද්ද. චිත්තචෛතසිකයන්ගේ රෝගී බවයි. එතකොට තීන මිද්දේ ඇති වෙලා තියෙනවා. දැන් වෙලා තියෙන මොකද්ද මේ මෝහයට ගත්ත දැන් මේ තීන මිද්ද අවස්ථාවේදී තමයි අපි තෝරගන්නේ. ඒ වෙලාවේදී මෝහය විසින් තෝරගන්න මං කියන ෂර්ට් එක තෝරනවා වගේ කියලා ගේ තෝරනවා වගේ ඒක තෝර ගැනීමක් කරලා තියෙනවා. මෝහය ගත්ත අනු තීරණ අනු තමයි මේක ලාභයි. මේක ලාභයි කියන එක අරගෙන තියෙනවා මේ අවස්ථාවේ. එතකොට මේ ලාභය කියන එක ගත්තහම මේක තමයි ලොකුම අසද්දාව. ලාභය කියන එක තමයි මේක තියෙන ලොකුම අසද්දාව. මොකක් හරි කල් ලාභයි කියලා ගත්තනම් දැන් අපි අදූදී බැලුවා නේද අර සාතේය දක්වා ගිහිල්ලා හත්වෙනි ධානයේදී කතාවෙදිත් කිව්වේ මේ සංඥාව නේද? ඒකේ සංඥාවන් කියනීම මගේ කියලා කරගැනීමක් තියෙනවනේ. ඒ අරගත්තොත් ඉතින් ඒක අපි දැන් ලාභය කියන එක කතාවක් ඇති වෙනවා. ඒක එහෙම ගැනීම ඒ කියන්නේ මගේ අසද්දාව කියන එක ඒක තමයි අභිජ්ජාවක් කියන එක. ඒක තමයි ලොකුම අසද්දාව බවට පත් වෙලා තියෙන්නේ. දැන් එතකොට දැන් අපිට පේනවා මේ සාතේය කියන තැන අපි මෙතන මේ සාතේය මේක ඇතුලේ හැංගිලා තියෙන්නේ. ඒ සාතේය කියන තැන ඔගොලු ලිව්වටින් හේම ලාභය කියලා. ඒ ලාභය නිසා අපි යන්නේ අසද්දාවට. ඒකනේ ලොකුම මේව එක තියෙන්නේ අසද්දාව වෙන්නේ. ලාභය කියන එක ගත්තා ඒක නිසා මම යනවා අසද්දාව කියන එකට. මේ ලාභී ඉඳන් අසද්දාවට යනවා කියන එක හේතු කොටගෙන අපි මේ ද්වේෂයෙන් කියන එකෙන් අපි ගමන් කරනවා උද්දච්චයට කියන එක. දැන් මේ ද්වේෂය අපිට ඇති වුණේ කොහොමද? ද්වේෂය ඇති වෙන්න හේතු වුණේ අපිට අභිජ්ජාව තිබුණා. ව්‍යාපාදය තිබුණා. මිච්ඡා දිට්ඨියක් ඇති වුණා. අර තෝරගත්තනේ ලාභයි කියලා එකක් තෝරගත්ත නේද? මේ මේ මොහේ මගින් තීරණයක් ගත්තනේ. හොඳම දිට්ඨිය. එතකොට දැන් අපිට කාරණා තුනක් තියෙනවා. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා අර මේ රෝගී කියලා කෙනෙක් දන්නවනම් අපිට ද්වේෂය ඇති වෙනවා කියලා සම්මා වාචා ඩයග්‍රෑම් එකට අනුව අපි දන්නවා. කාරණා තුනයි. අභිජ්ජා තියෙනවා අපිට, ව්‍යාපාදයේ ඇති වෙනවා අපි ජරාවටපත් වෙලා කියලා දන්නවා. ඊළඟට අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන තුන තියෙනවද? මම කොයිලාවක හරි රෝගී කියලා දන්නවද? ව්‍යාධිය දකින්නවද? ව්‍යාධිය දකින්නකොට අපි ද්වේෂය කියන එක ඇතිවීම කියන එක තියෙනවා. දැන් මෙතන පේනවා මේ ස්ටික් එකක්. මෙතන මම මේක ලාභයි කියලා මෙතෙන්ට ගිය ගමන් ඒ කියන්නේ ලාභයෙන් අසද්දාවට යනකොට මං අනිත් පැත්තට දේශයේ ඉඳන් උද්දච්චය දක්වා ගමන් කරනවා. මේක මේ පැත්ත මෙතන මේ තියෙන ස්ටික් එක කැරකෙවා වගේ එකක් නේද තියෙන්නේ. මේ පැත්තේ යම් කිසි ස්ටික් එකක් තිබුණාද මේ සාතේයේ ඉඳන් මේ ද්වේෂයේ පැත්තට ඒක උඩින් මේ පැත්තට යනකොට යටි අනිත් පැත්තට යනවා. ඔන්න ඒ කතාව තමයි මේ පළවෙනි ධර්මයේ තියලා තියෙන්නේ. එතකොට දැන් මේ අත්බව පටිලාභේ ඉඳන් අත්බව පටිලාභයේ ඉඳන් අපිට තියෙනවනේ අත්වාද උපාදානිය දක්වා ලයින් එකක් අපි උදේ බැලුවා නේද? අත් මෙතන 1.1 මේ හරිය ඉඳන් අත්වාව පටිලාභයේ ඉඳන් අත්වාද උපාදානිය දක්වා එතන තියෙනවා ලයින් එක. දැන් මෙතෙන්දී අපි කල්පනා කරනවා මේවා මේ ලාභේද? මම කොයිලාවක හරි ලාභයි කිව්වනම් මට අසද්දාව ඇති වෙනවා නේද? ද්වේෂයෙන් ඉඳන් මං උද්දච්චයට යනවා නම් මේක ලාභයක්ද? කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් දෙයක්. ඒතකොට මෙතන මේ ප්‍රශ්නේ ওই සේවිතබ්බ අසේවිතබ්බ සූත්‍රයට හතු කල්පනා කරන්න. බුදුහාමුදුරුව දේශනා කරන සේවිතබ්බ අසේවිතබ්බ සූත්‍රයේදී අපිට මේ සෙවිය යුතු නොසෙවිය යුතු ධර්මයන්. එතකොට ඒ කියන්නේ මේ අකුසල ධර්මයන් කියන ඒවා අපි සෙවිය යුතු දේවල් නෙමෙයි. පානාතිපාතය කියන එක නොසෙවිය යුතු ධර්මයක්. අදත්තාදානය කියනක නොසේ යුතු එකක්. ඔය විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරලා කරලා බුදුහාමුදුරුවෝ කියනවා මේ යම්කිසි ආකාරයකට මේ සංඥාපටිලාභයක් වෙනවද? අපි ටිකකට ඉස්සෙල්ලා කරපු භාවනාවලදී මේ සංඥාපටිලාභයක් තියෙනවද? චිත්තපටිලාභයක් තියෙනවද? මේව නොසේ යුතුයි කියලා. චිත්තයන් නොසේ යුතුයි. සංඥාවන් කියන පටිලාභී කියනක සොයන්න ඕන. හොඳ නැති කියනක. අන්තිමට කියලා පේනවා මේ rebirth birth not ended කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් කළාම අපිට යම්කිසි භවයක් ලැබෙනවද? ඒ කියන්නේ මේක භවය ඉවර කරගන්නේ නැද්ද? අන්න ඒකවත් අපි නොසිය යුතුයි කියන එකයි කියන්නේ. ඒ කියන්නේ අත්බව පටිලාභය කියන එක අනාගාමීක ගත්තහම අන්තිමට අඩු කරගෙන ගිහලා අනාගාමියට තියෙන උත්පත්තියක් නේද? බුදුහාමුදුරුවෝ කියනවා ඒකේ ඇවිල්ලා rebirth not ended නේද? ඒ කියන්නේ ඒක ඉවරයක් කළා නේ. අන්නේ ඒකවත් බුදුහාමුදුරුවෝ කියනවා නොසවිය යුතුයි කියන එක තමයි මේ සේයතබ්බ සූත්‍රයේ තියෙන්නේ. මේක ඔක්කොම මේ ලාභයි ලාභයි කියලා ඇතිවෙච්ච කතාව දැන් අපිට පේනවා. මේ ලාභයි කියලා අපි යන්නේ කොහටද? උද්දච්චයට. ලාභේ ඉඳන් අසද්ධාවට යනවා, ද්වේෂේ ඉඳන් උද්දච්චයට යනවා. ඉතින් තමන් කල්පනා කරන්න ඕනේ මම උද්දච්චයට යන්න ඕනිද කියන එක. අපිට උද්දච්චය ඇති වෙනවා. කොයි ආකාරයට ගත්තත් මම ලාභයි කියවනම් මට උද්දච්චය ඇති වෙනවා. අර ඉස්සෙල්ල කරපු භාවනාවත් එක්ක මේක එතකොට සම්බන්ධ වෙනවා. අර ද්වේෂේ වුණා නම් කිව්වනේ අපිට එනවා කියලා කතාවක් නේද? මේක ආපහු කියනවා මේක නිසා මම යන්නේ දැන් උද්දච්චයටයි කියන එක. දැන් එතකොට අපි මේ ස්ලයිඩ් නම්බර් 2 එක බැලුවා. අපි දැන් ඊළඟට ස්ලයිඩ් නම්බර් 3 වලට යමු. දැන් මෙතන බලන්න මෙතන තියෙනවා අභිජ්ජාව කියන එක. අභිජ්ජාව ඉදන් ඕගලන්ට පේනවා ඉරි දෙකක් තියෙනවා. එකක් අභිජ්ජාව තියෙනවා නම් මට කාමච්ඡන්දය ඇති වෙනවා. අභිජ්ජාව තියෙනවා නම් මට නන්දිය කියන එක ඇති වෙනවා. කෑමක් ගත්තා, ගෙදරට ගෙනාවා, ගෙනල්ලා මම හපලා කෑවා. ඊට පස්සේ මට ඒකේ නන්දි රාගද ස්වභාවයක් තියෙනවා, මම විඳලා තියෙනවා. එතකොට මේ නන්දිය එක ඇති වුණාට පස්සේ එතනින් ආපහු අපිට ඇති වෙනවා ඒක රිෆ්ලෙක්ට් වෙනවානේ මේ විදිහට. මේ ಜಾති ඉඳන් මේ වේදනාවට තියෙන මේකට මේක රිෆ්ලෙක්ට් වෙවි යනවා. මෙතෙන්ට මේක ආවට පස්සේ මේක නිසා මට ඇතිවෙන්නා වූ දෙයක් තියෙනවා. මේ තුන්වෙනි මේ ඇරෝ එක අභිජ්ජාවේ ඉඳන් මේ ಜಾතියේ ඉඳන් වේදනාවට දක්වා තියෙන එකට දැන් ග්‍රීන් ලයින් එකක් තියෙනවානේ, ග්‍රීන් ඇරෝ එක. ඒ ඇරෝ එක රිෆ්ලෙක්ට් වුණාම අපිට ඇති වෙන්නේ උද්දච්චය කියන එක. එතකොට මෙතන මේ පෙන්නලා දීලා තියෙන්නේ මේ මානියේ ඉඳන් අපි උද්දච්චයට යන කතාවයි මම මේ පෙන්වන්න යන්නේ. මේ කාමාශ්‍රවය කියන එක නිසා අපිට අවිද්‍යාශ්‍රවය ඇති වෙනවා කියලා අපි දන්නවා. මේ කාමාශ්‍රවය අවිද්‍යාශ්‍රවය කතාව මේ පෙන්නලා තියෙන්නේ මෙතන තියෙන්නේ මේ පළවෙනි පාර නේද කාමාශ්‍රවය තියෙන්නේ. එතකොට අපි දන්නවා අර සබ්බාසෝ සූත්‍රයේදී අපි තේරුම් ගත්තා පဋාණ පාළියේ තියෙන ලින්ක් එකක් කාමාශ්‍රවය ඇතුළත් මට අවිද්‍යාශ්‍රවය ඇති වෙනවා කියලා. එතකොට මේ ඒරියා එකේ එහෙමනම් අපිට මේ කාමාශ්‍රව කතාව තියෙනවා නේද? මේ ඒරියාගේ කාමාශ්‍රව කතාවක් තියෙනවා. ඊළඟට අපේ තියෙනවා මේ භවආශ්‍රව කතාව. භවආශ්‍රව ඇති වුණත් අපිට අවිද්‍යාශ්‍රව ඇති වෙනවා. එතකොට වේදනාව හා සම්බන්ධ වුණේ භවආශ්‍රව කතාව තියෙන නේද? එතකොට ඒක නිසාත් අපිට අවිද්‍යාශ්‍රව ඇති වෙනවා කියන එක අපි දන්නවා. පဋාණ පාළිය තුනේ. දැන් මේ දේවල් කරලා දැන් මෙතන මේ ධර්මේ පොටක් හිතලා බලන්න මේ හරියට බලන්න මේක මේ ෆැක්ටරි එකක මේ ටීම් එක තේ හදන එක්කෙනා ඉන්නවනේ. අන්න ඒ කෙනාගේ කතාව වාගේ මේ පැත්තෙන් අපි ඉස්සෙල්ලා බැලුවා මේ පැත්තෙන් මොකක් හරි එකක් දැම්මහම එහා පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා කියලා. තේ කුල දානවා, තේ කුල පැකට් එනවා. අන්න ඒ වගේ අර්ථයක් තියෙනවා. එතකොට මෙතන මේ බිත්තියක් තියෙනවා. මේ මනෝ සංචේතන ආහාරයෙන් එහා පැත්තේ එක්කෙනෙක් ඉන්නවා, එක්කෙනෙක් මේ පැත්තේ ඉන්නවා. මේ පැත්තේ ඉන්න එක්කෙනා තමයි උද්දච්චේ. අර හොඳ වේදනාව හොඳයි කියලා අල්ලගෙන ඉන්න ගතියක් නේ තියෙන්නේ. එතකොට එහා පැත්තේ ඉන්නවා මේ එහා පැත්තේ මේ බඩු විකුණන එක්කෙනා හරි කවුරු හරි ඉන්නවා. ඉතින් එයා බලලා කියනවා මේ එහා පැත්තේ තියෙන එයයි මේමයි කතාවක් තියෙනවා. ඒ කතාවක් තියෙනවා මේ දෙන්න එක එකහුව වෙලානේ මේක කරන්නේ. එතකොට බඩු හොඳ නැත්නම් අර පැත්ත එක්කන බයිනෝ ওই පැත්ත එක්කනට නේද? බඩු විකුණන්න නැත්නම් මේ පැත්ත එක්කන අනිත් පැත්ත එක්කනට බයින ගතියක් තියෙනවා. එතකොට මේ මයින් ෆැක්ටරි එක මෙන්න මේ විදිහට මේ ඇති වෙන්නේ. එතකොට දැන් අන්තිමට ගත්තාම දැන් අපි මේ උද්දච්චය දක්වා ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දි මේ අජිතමානවකයාගේ කතාවක් පෙන්ලා දීලා තියෙනවා. මේකේ කියන්නේ මේ අජිතමානවකයා මේ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මේ මොන හරි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඇහුවාම මේ ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ පිළිතුරු දුන්නාට පස්සේ යාට හිතෙනවා මේකෙන් ඇති පළක් නැත නිර්වාණය ඇති කියලා. ඒ කියන්නේ මේක තේරුම් ගන්නකම් අපිට ලොකු කුතුහලයක් තියෙනවා. දැන් අපිට ඉස්සර තිබුණනේ කොහොමද අප්පා මේ නිව සංඥා නා සංඥා ඇතන්ට යන්නේ? කොහොමද මේ හත් වෙනි ධ්‍යානට යන්නේ? ආකාසඤ්ඤා මට නම් ඕවා හරියට ප්‍රශ්න තිබුණා කොහොමද කරන්නේ කියන කේ දවස්වල. හරියට මාංශ වෙන හොයන්න දැන් ගත්තාම. ඒක හොයාගත්තාට පස්සේ ඔකට ගිහිල්ලා පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ ඊට පස්සේ වෙනව නේද ඇති වැඩක් නැහැ කියලා. ඒකත් එහෙමයි කියන එක නේ කල්පනා කරන්න ගත්තේ බොහෝ දෙනෙක්. මෙතන මේ තත්ත්වයේ කියන්නේ අන්න ඒ වගේ. මේක ඇහුවට පස්සේ වෙනවා එහෙනම් ඉතින් මේකෙන් ඇති වැඩක් නැහැ. නිර්වාණය මේ තියනවා කියන්නේ මේ ධම්ම මච්චරිය නිසා නේද මේ ඔක්කොම අපේ සමාධිය කියනියෝ ඇති වෙන්නේ. ධම්ම මච්චරිය නිසායි මේ සමාධියක් ඇති වෙන්නේ. නැත්තම් ඇති වෙන්නේ නැහැ. ධම්ම මච්චරිය අපි ධර්මය භාවිතා කරලා ඒකෙන් අපි ඉගෙන ගන්නවා මෙන්න මේ විදිහට. සමාධියක් ඇති වෙන්න නම් අපි සමුදය කියන එක එහෙම දැනගන්න ඕනේ. ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒකට සමුදය කියන එක ඇති වෙන්න දැනගන්නේ බුදුහාමුදුරන්ගෙන් අහලා හරි භාවනා කරලා හරි ඒක ඇති වෙනවා. එතකොට ඒක තමයි අපි ධම්ම මච්චරි. මේ සමාධියක් ඇති වෙනවායි කියන කතාවයි මේ තියෙන්නේ. ඇති වුණාට පස්සේ කල්පනා කරනවා ඒක වින්දට පස්සේ දැන් ඕගොල්ලෝ මේ ඔපරා හවුස් එක බලන්න ගියා නම් යන්න ඉස්සෙල්ලා කවුරු හරි කිව්වොත් එහෙම හරි ලස්සන එකක් මෙහෙම තියෙනවා කියලා ඉතින් මනසෙන් මවා ගන්නවා ආ මෙහෙම එකක් මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති මෙහෙමයි යන්න ඕනි කියලා කතාවක් තියෙනවා. ගියාට පස්සේ දන්නවා ඒක තියෙන්නේ මොනවද කොන්ක්‍රීට් ගොඩක් එහාට මෙහාට කරකෝල තියෙනවායි කියලා අඹරලා තියෙනවායි කියලා ඒකේ අර්ථයක් තියෙනවා. ඒකේ ගති උත්තක් නැති කියනවා. අන්න ඒ වගේ තමයි මේ අජිතමානෝකයත් කියන්නේ. මුලින් මේක දන්නේ නැහැ. ඒක අහගත්ත ඇව්වට පස්සේ වෙනවා මේකෙන් ඇති වැඩක් නැහැ. මේක හැදෙන්නේ මෙහෙමනම් කියන එක. එතකොට මේ මෙතන තමන් කල්පනා කරන්න ඕනි මේ අපි නිර්වාණයට යන ඉන්න අය මේ කුඩා ගාඩන් එකක නතර වෙලා ඉන්නවා කියන එක. ඒ කියන්නේ සමාධිය අල්ලගෙන ඉන්නවා නිවන පැත්තක තියෙද්දි කියන එක. ඒ කියන්නේ ධර්මය සමාධිය ලබා ගැනීම සඳහාය කියන එක විතරයි අපි භාවිතා කරන්න ඕනි. ඒක අල්ලගෙන බුදුහාමුදුරු කියන්නේ කර්තියාගෙන යන්නේ කියලා නේද? ඒකයි කියන එක. දැන් එතකොට අපිට පේනවා මෙතන අපිට තියෙනවා මේ අපි දැන් මේකේ පැහැදිලි කළා මෙතන මේ ග්‍රීන් වලින් මේ පැත්තට යන ඇරෝ එක අපි පැහැදිලි කළා අභිජ්ජාවෙන් ඉඳන් අපි එන්නේ උද්දච්චයට කියලා. මට ලාභ වුණත් මං ආවේ උද්දච්චයට අභිජ්ජාව නිසාත් මං ඇවිල්න්නේ අන්තිමට ඇවිල්ලා තියෙන හරියට අර කුණු මොක්කට තමයි මං ඇවිල්ලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මට මේ අසද්දාව කියන එක මට ඇති වෙලා තියෙන්නේ මේ ප්‍රඥාව මගින් මම්මට ප්‍රඥාවක් තියෙන ඕනේ ශ්‍රද්ධාව ඇති වෙන්න නේද? ප්‍රඥාවෙන්නේ ශ්‍රද්ධාව තියෙන්නේ. එතකොට මගේ මානිය විසින් මේක නවත්තනවා. මානිය විසින් නවත්තනවා. ඒ කියන්නේ දැන් බලන්න මට ප්‍රඥාවේ ඉඳන් මට ශ්‍රද්ධාවටයි එන්න ඕනේ කම තියෙන්නේ. ප්‍රඥාව තියෙනවා නම් මට ශ්‍රද්ධාවට ශ්‍රද්ධාව ඇති වෙනවා. මගේ මේ ප්‍රඥාවෙන් ඉඳන් ශ්‍රද්ධාවට යන එක නවත්තලා තියෙන්නේ කවුද? මානිය. මානිය කොහොමද නැවැත්තේ? අත්තයිඳන් නිත්‍යයට යවුවා. එතකොට නිත්‍යයට ගියා කියලා කියන්නේ මට ප්‍රඥාව තියෙනවද? නෑ. මොකද ප්‍රඥාව කියලා කියන්නේ සමුදය අස්තංගමී. එතකොට නිත්‍ය කතාව නෑ. එතකොට මානිය තමයි කලේ ඕක නිත්‍යයි. නිත්‍යයි කිව්වට පස්සේ මේ ප්‍රඥාව බහිනව මේ ප්‍රඥාව අඩුයි මේ එතකොටගෙන ශ්‍රද්ධාව කියන එක මගේ අඩු වෙලා යනවා. එතකොට අසද්දාව කියන එක ඇති වෙන්නේ මේ ප්‍රඥාව මගින් සද්දා වීමට මානෙ විසින් ඉඩ නොදීම නිසායි කියන එක මෙන්න මේකෙදි තේරුම් ගන්න. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්නයක් ඇති වෙලා තින්නේ මෙන්න මෙයා හින්දා නේද? අපි දැන් ටිකකට ඉස්සෙල්ලා බැලුවානේ මෙන්න මෙයාගෙන දුස්සීලභාවය නේද? කාමච්ඡන්දේ ඉඳන් ආපු කතාව නේද? මෙන්න මෙයා ඇති වුණායින් පස්සේ තමයි මේ මානිය කියන එක ඇති වෙන්නේ. ඉතින් මේ මානිය ඒ දුස්සීලභාවයෙන් එකක් මං අභිජ්ජා වුණත් මට ඒක නිසා මානියක් තියෙනවා. මට ව්‍යාපාදයේ තිබුණත් මානියක් තියෙනවා. මිච්ඡා දිට්ඨියේ තිබුණත් මට ඒක නිසා මානියක් තියෙනවා. දස අකුසලයේ තියෙනවා නම් මානියක් තියෙනවා. ඒක දුස්සීලභාවයේ කියන එකේ තියෙන එක. ඒක. ඒකට අර නැංගුරුම කියන එක ඕගලන්ට පේනවා මෙතනින් පල්ලෙහාට එකයි මෙතනින් පහළට යෑම නිසා මෙතනින් උඩට හරක ඇති වෙනවා කියන එක. ඉතින් මේ ධර්මයේ ඔය ධර්මයේ ඉතින් මේ තපස් බුදුසීයමට ඔය පෙන්නේ මේ කෑල්ල මේ පැත්තට මෙහෙම මේ පැත්තට ඇති වුණාම මේකෙන් උඩට යනවා කියන එක. අපි ඊළඟ එකට ගියොත් දැන් මෙතෙන්දී බලන්න මේ උද්දච්චේ ඉඳන් මේ කුක්කුච්චයට යන හැටි මේ කතා කරන්නේ. දැන් බොජ්ජංගේ අපි මේ කතා කරන්න යන්නේ නේද? බොජ්ජංගේ කතා කරන්න ඉස්සර මේ පෙන්නනවා කාමච්ඡන්දේ ව්‍යාපාදේ ඊපස්සේ තීන වේද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පැත්තට යන එකයි මේ පෙන්නන්නේ. උද්දච්චේ ඉඳන් කුක්කුච්චයට යන එක මේ කතා කරන්නේ. එතකොට මෙතෙන්දී අපිට පේනවා මේ අභිච්ඡාව වුණොතින් අපිට මේ නන්දිය කියන එක ඇති වෙනවා. ඊළඟට නන්දිය කියන එක ඇති වෙලා මේ රිෆ්ලෙක්ටර් ල අපිට ඇවිල්ලා තියෙන්නේ උද්දච්චයට. මේක අසද්දාව හරහා මේ පැත්තට අපි ඇවිල්ලා තියෙනවා. මේකේ අන්තිමට ප්‍රතිඵලයේ හැටියට තියෙන්නේ මොකද්ද? මේ දෝමනස්සය කියන එක තමයි ප්‍රතිඵලයේ හැටියට අපිට ඇති වෙලා තියෙන්නේ. අභිජ්ජා වුණුතින් අපිට අන්තිමට දෝමනස්සය. මට දැන් උද්දච්චයක් තියෙනවා නම් එතනම අපිට පේනවා දෝමනස්සය තියෙනවා කියලා. උද්දච්චය තියෙනවා කියලා කියන්නේ මම හරියට ඉන්නේ මේ ලිස්සන තැනක. උද්දච්චය කියලා කියන්නේ හරියට මම ලිස්සන තැනක ජීවත් වෙලා ඉන්නවා කියන එක. ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. අපි නිතරම ලිස්ස යන්නේ කොහටද? දෝමනස්සයට. දෝමනස්සේ දක්වා තමයි අපි ලිස්ස යන්නේ. ඒ කියන්නේ අපි මොන ධානයකින් හිටියත් අපි ඉන්නේ ඔය ලිස්සන තැන. කිසිම තැනක අපිට ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉපදීම වශයෙන් ඉතින් බැලුවානේ බුදුහාමුදුරුවෝ නේව සංඥා නා සංඥායතනට දක්වා. නේව සංඥා නා සංඥායතනට ගිය පුද්ගලයාත් වැඩි දෙනෙක් මරණින් පස්සේ අපාය තිරසන් ලෝක ප්‍රේත ලෝකෙ තමයි වැඩි දෙනෙක්. එතකොට ඔය කිසිම තැනක ඉන්න බෑ. හැබැයි නේව සංඥා නා සංඥායතන ටිකකට ඉස්සලා දිරුම් ගත්තා ඉන්නවා නම් ඉන්න හොඳම තැන කියලා. මොකද බොහෝ කාලයක් ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අර සාමාන්‍ය මිනිස්සු නම් මේක මේ පල්ලමේ ප්‍රපාතයටම ඇවිල්ලා මිනිස්සෙක් එහෙම ගත්තාම ඉන්නේ මෙහා කෙරෝලේ. අර හැබැයි අර පොඩ්ඩක් හුඟක් උඩම තැනක වෙලා එයා ඉන්නවා ලිස්සන්නේ නැතුව. ඔය වෙනස තමයි තියෙන්නේ. අනිත් අය ඉන්නේ ඔය දෙක අතර. ඔය தත්ත්වෙට තමන් කල්පනා කරන්න ඕනේ. එතකොට දැන් අපිට පේනවා මේ අපි විශ්සලා තේරුම් ගත්ත ඇරෝ එකේ හැටියට අපිට මේ උද්දච්චේ නොවෙන්න නම් මට මේ නන්දිය කියන එක ඇති නොවෙන්න ඕනේ. නන්දිය ඇති නොවෙන්න නම් මෙතන තියෙන අභිජ්ජාව කියන එක ඇති නොවෙන්න ඕනේ. අපි මේ ඇරෝ එකේ ගමන් කළා මේ පැත්තට ආව පහළට. දැන් ඒකේ අනිත් පැත්ත රිවර්ස් එකට කියනවා මේක ඇති නොවෙන්න නම් නන්දිය නොවෙන්න ඕනේ. නන්දිය නොවෙන්න නම් අභිජ්ජාව නොවෙන්න ඕනේ. අභිජ්ජාව නොවෙන්න නම් අපිට කියනවා ශ්‍රද්ධාව කියන එක අපිට පවතින්න ඕනේ කියන්නේ. අපි ශ්‍රද්ධාව තියෙනවා නම් අභිජ්ජාවක් නැහැ නේද? එතකොට මේ සඳහා ශ්‍රද්ධාව පවතිනවා නම් ඒ කියන්නේ අභිජ්ජා නොවීම සඳහා අන්න ඉතින් අපිට කියන්න පුළුවන් එතන අපිට නිර්වාණය තියෙනවා කියලා ඒ බුද්ධලයට. ඒ කියන්නේ දස අකුසලිය නැති කියන එක. එතකොට දැන් අපි කලින් බලපු ඩයග්‍රෑම් එකේ අපි යමක් තේරුම් ගන්නද ඒ දුස්සීල භාවය කියන එක තමයි මේ පෙන්ලා තියලා තියෙන්නේ. දුස්සීල භාවය කියන එක මට තියෙනවා නම් දුස්සීල භාවය නිසා අපිට මේක ලාභයි සාතේ ලාභයි කියලා තියලා ඒක යතින් අපි මේ අත්තා ඉදන් නිත්‍යයට යන එක ඒක සිද්ධ වෙනවා. එතකොට මෙතෙන්දී අපිට පේනවා මෙන්න මේ ධර්මය දුස්සීල භාවය කියන එක තමයි ලාභය වෙලා තියෙන්නේ. ඒක දුස්සීල ලාභ අසද්දා කියලා අපිට පැටර්න් එකක් පේනවා මෙතන. මෙන්න මේ පැටර්න් එක කෙනෙක් මෙන්න මේ தත්ත්වෙදි තේරුම් ගත්තා නම් ඒක නිසාම එයාට හොඳ සමාධියක් ඇති වෙනවා මේ අවස්ථාවේ. මේ කලින් ඇති වෙන සමාධියට වඩා මේ මෙතන මේ ඇරෝ එක තේරුම් ගත්තොත් අපි මේක ඇති වෙන්නේ අභිජ්ජාව නිසා අභි අනන්දිය නිසා නන්දිය ඇති වෙන්නේ අභිජ්ජාව නිසා ඉතින්දිත් විශාල සමාධියක් ඇති වෙනවා. ඊටත් වඩා වැඩි සමාධියක් ඇති වෙනවා මෙන්න මේ කාරණාව තේරුම් ගත්තොත්. ඒ කියන්නේ දුස්සීල භාවය කියන එක තේරුම් ගත්තා. ඒක තමයි මගේ මේ ලාභ වෙලා තියෙන්නේ. ඒකම තමයි අසද්දාව. මෙන්න මේ දේ තේරුම් ගන්න. අන්නේ ඒ පැටර්න් එක අපි බැලුවොත්ින් අපිට පේනවා මෙතෙන්දි මේ මක්කිය කියන එකම තමයි මගේ දුස්සීලභාවය වෙන්නේ කියලා එක අවස්ථාවකදී. ඒ කොයි අවස්ථාවේද? මක්කේම දුස්සීලභාවය වෙන්නේ. සාමාන්‍යයෙන් මම පානාතිපාතයක් කරපු වෙලාවෙද පානාතිපාතය කරපු දේ මලකුණ ඒවා තමයි දුස්සීලභාවය වෙන්නේ නේද? පරුසාවාචය කියපු වෙලාවට පරුසාවාචය තමයි ඒ දුස්සීලභාවය. දැන් මේ හොඳ ධර්මයන් කරගෙන යනකොට හොඳ ධර්මයන් කරගෙන ගියාම අපිට තියෙනවා සමාධිය. සමාධිය මගේ කියලා ගත්තනම් අන්න මක්කේ. අන්න ඒක තමයි යාලායිදී දුස්සීලභාවය කියන එක තියෙන සමාධිය මගේයි ගැනීම. එතකොට දැන් මොකද වෙන්නේ? ආපහු එනනම් අපි අර ජැක් එක ගහනවා නේද? මෙතෙන්දී මක්කය තමයි මෙතන උඩට මාන්නයට ගන්න උදව් උපකාර වෙලා තියෙන්නේ. එතකොට සක්කේ හැටියට මක්කේ භාවිතා කරනවා. මගේ කියලා අරගෙනීමේ කතාව. එතකොට දැන් අපිට මේ උද්දච්චය නිසා අපිට ඇති වෙනවා මක්කේ. උද්දච්චය කියනකොට මතක තියාගන්න මෙතන අපි කතා කරන්නේ අර පහත් වූ උද්දච්චය නෙමෙයි. පහත් වූ උද්දච්චය නම් තියෙන්නේ අර මං කිව්වේ අර පෙන්නනවනේ අර මේ වහලගේ කතාව. ඒ උද්දච්චය නෙමෙයි මේ කතා කරන්නේ. මේවා එපා කියලා ගිහිල්ලා අන්තිමට සමාධියක් එහෙම ඇති වෙලා අර මග නතර වෙලා ඉඳීම. ගාඩන් එකක නතර වෙලා ඉන්නෝ ලොකු ගාඩන් එක තියෙද්දි නිවන තියෙද්දි සමාධිය අල්ලගෙන තමයි ඉන්නවා කියන එක. එතකොට ඒක ඒ උද්දච්චය නිසා ඒක මගේ කියලා ගැනීම මක්කය. දැන් ඉතින් ගාඩන් එකක මග ගාඩන් එකේ ඉන්නවනම් කල්පනා කරනවනේ අතන වෙලාව මෙච්චරයි මැරෙන්න ඉස්සෙල්ලා 12 වෙනි ඉස්සෙල්ලා අතෙන්ට යන්න පුළුවන් වෙයි කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා මේක ඉවරයක් කරගන්න පුළුවන් වෙයිද නිර්වාණයට යන්න පුළුවන් වෙයිද කියන කතාව තියෙනවා. එතකොට උද්දච්චේ මක්කේ මක්කේ කුක්කුච්චේ මේක දැන් මේක මොකද මගේ කියලා ගත්තේ කියන එක. මේ කුක්කුච්චේ එතකොට අපිට පේනවා හරියට අපි කාව හරි හොයනකොට මේ මිනිස්සයා කියනවා මං අර අතෙන්ට වෙලා හිටියා කියලා කියනවා නේද? අන්න ඒ අර්ථය මේ තියෙනවා. ඒ කියන්නේ මේ ආර්ය පරිශ්‍රණයක් කරන අවස්ථාව, ඒ කියන්නේ මිනිස්සේ මේ නිවනට යන මග සොයන අවස්ථාවේදී මිනිසයා කියනවා මං රාත්‍රින්ට වෙලා හිටියා නිවන තියෙද්දි මම ලිස්සන තැනක මාංශයෙන් දඟල දඟල එතෙන්ට වෙලා මම හිටියා කියන එක මට වැරදුනා කියලා තමයි යාට කුක්කුච්චේ තියෙන්නේ. ඇයි නිවනට ගියේ නෑ මම මේ මග නතර වෙලා මේක සපයි සුඛයි කියන එක වෙනවනේ අපිට නේද? ඒ විදිහට මේක වෙනවා. ඉතින් පෞගේ කාලේ හරියට වුණා. දැන් නම් මේක වෙන ගතිය අඩු වෙලා තියෙනවා. එතකොට අන්න ඒ විදිහට අපිට පේනවා දැන් එහෙමනම් අපිට මේ කුක්කුච්චය මේ විදිහට උද්දච්චය හේතු කොටගෙන කුක්කුච්චය කියන එක ඇති වෙනවා කියන එක. දැන් අපි කොහෙද මේ යන්නේ? අභිජ්ජාවෙන් පටන් අරගත්තාම අපිට පේනවා අපි උද්දච්චයට එනවායි කියලා. ලාභ උණයි කියලා ආපහු උද්දච්චයට එනවා. උද්දච්චයට ආවට පස්සේ අපිට අන්තිමට ගිහිල්ලා තියෙන්නේ කුක්කුච්චයට. ඒ தත්වයට තමයි මනස ගිහිල්ලා තියෙනවා කියලා පේනවා. දැන් අපි ඊළඟ කොටස බලනවා නම් අපි මේ පස්වෙනි ස්ලයිඩ් එක මේව කරන්නේ මේක ගැන මම කිව්වට පස්සේ ගොඩක් වෙලක්කට පැටලීම් ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේක මේ පස්සේදී මේක හොඳට මම මේ විස්තර කරලා මම ඒක ඕගලන්ට දීලා නැහැ. සමහර අය නම් මෙතන දන්නවා. මම ඒක මම ලිව්වා මේ මෙන්න මේ අර්ථය මෙතන තියෙන්නේ. මෙතන පෙන්නන්නේ කොහොමද මේ තීන මිද්දේ කියන එක ඇති වෙන්නේ. මේ වට අටේ කතාව මේ පෙන්නන්නේ. හුණු වටේ කතාව නෙවෙයි වට අටේ කතාව. දැන් මෙතන තියෙනවා අපේ මේ ඇහෙන් රූපය කියන එක දකිනවා. ඉතින් මේ ඉංග්‍රීසි හොඳ නැත්නම් සිංහලෙන් ඕගලන්ට ලියා ගන්න බලුවන්. අපේ ඇහෙන් රූපය කියන එක අපි දකිනවා කියන එක. ඇහෙන් රූපය දැක්කට පස්සේ අපි මේ අවිද්‍යා අනුසය මගින් අපි මේ සංඥාව කියන එක උස්සනවා. මේක අපි පස්සේ ධර්මයන් වල හොඳට පැහැදිලි කරලා තියෙනවා. මේක පැටලෙනලා තියෙන නිසා මම මේ පැහැදිලි කරන්නේ. අවිද්‍යා අනුසය මගින් තමයි අපි අර අවිද්‍යා ආශ්‍රයෙන් තෝරගන්නවයි කියුවානේ මේක. අවිද්‍යා ආශ්‍රයෙන් තෝරගෙන අවිද්‍යා අනුසය මගින් මේක ඉස්වීමක් කරනවා. මොකද උස්සන්නේ සංඥා. රූපේ උස්සන්න බෑනේ. ඇහෙන් රූපය අධ්‍යා බලලා ඒ රූපේ උස්සන්න පුළුවන් ද අපිට? දැන් ඇහෙන් උස්සන්නේ තමන්ගේ සංඥාව. එතකොට මේ සංඥාව ඉස්වීමක් කරනවා. මෙන්න මේ අවස්ථාවේදී අපිට තියෙන්නේ මොකද්ද? අභිජ්ජා කියන එක. අභිජ්ජා කියන එක තියෙනවා පළවෙනි පාරෙන්. ඒක තමයි පළවෙනි රවුම. මේ දෙවෙනි එක කියලා දැම්මට මෙතන තියෙන පළවෙනි රවුම වටේ. ඊට පස්සේ මම දෙවෙනි වටයක් තියෙනවා කියුවානේ. ඒ දෙවෙනි වටේදී අපි උස්සනවා සංඥා උස්සනවා මානෙ. අර ෆිට් වෙනවද කියලා බලනවානේ. මේක ගැළපෙනවද කියලා. සාත කියපු කතාව හරිද කියන එක භාවිතා කරනවා නේද? ඇහෙනවා ඇති නේද මේ? සාත කියන එක හරිද කියන එක බලන එක මාන අංශය මගින් තමයි ඒක කරන්නේ. මානෙම අපි මෙතන ඉස්සීමක් කියන එක කරනවා. ඊළඟට අපේ අර area 1 and 2 කියන එකේ වෙනසක් තියෙනවා. area 1 and 2 කියන එකේ වෙනසක් තියෙනවා. ඒක අපි බැලුවොත් ආපහු ඒ diagram එකට ගිහිල්ලා මෙතන මේ area 1 එකනේ. මෙතන area 2 එක. දැන් අපි අවිද්‍යාවෙන් කරකවපු පාරට හැදුනේ මෙන්න මේ කැල්. අවිද්‍යා අනුසේකතාවක් නේ කිව්වේ. අන්න ඒක තමයි මේ area 2 කියන එක. ඒ කියන්නේ අතීතේ මගේ දේවල් කියන එක. මගේ මානිය කියන එක මේ මොහොතේ මං ගන්නකොට අවිද්‍යාවෙන් කරපු එක අතීතේ නේද? ඇයි අවිද්‍යාවෙන් කරකෝලා ඉවරයිනේ. ඒක තමයි සරසංකප්පේ කියලා කියන්නේ. දැන් මං අවිද්‍යාවෙන් තෝරගත්තෙත් මගේ කලින් මම මේක කාලා බලලා කෑමක් දකින්නකොටම මම කියනවා මේක රසයි කියලා. මේක රසයි කියලා හැබැයි කාලන්නේ. ඒ මනුස්සයා මම මේ මේකේ පාටක් දැක්කා. සුවඳක් තියෙන්න පුළුවන්. මේකත් එක පාරට මම ගන්නවා මේක. රස జాතියක් කියන එක. එතකොට දැන් මට එනවා අර අවිද්‍යා ආශ්‍රවයෙන් මම ඒක තෝරගත්තා. ඒක තෝරගත්තා සාතයි කියලා ඒකත් එක්ක ඒ කියන්නේ මම තෝරගන්න හේතුුනේ මම කලින් කාලා බලලා තියෙන අවස්ථාව. දැන් මෙතෙන්දිත් වෙන්නේ මොකද්ද? මම එකපාරක් මේක තෝරගෙන කැරකෙව්වා මෙන්න මෙතෙන්දි මේක තමයි සරසංකප්ප කියන්නේ. අර ඒ අරමුණ එන නිසා සිතෙන් හිතනවා කියන්නේ. අන්න ඒ අර්ථය මේකේ තියෙන්නේ. මේක තමයි මේ දෙවෙනි. මේ පළවෙනි ඒරියා එක මේ තියෙන්නේ. දැන් මේ ඒරියා 1 එක ඇති වෙන්නේ මොකෙන්ද? මේක ඇති වෙන්නේ මානිය. මානියත් එක්ක අර්ථ ෆිට් කළාම තමයි මෙතන මේක ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ දෙක තමයි මේ කතා කරන්නේ. මේ දෙක කවදාවත් මැච් වෙන්නේ නැහැ. මේ ඒරියා 1 එකයි ඒරියා 2 එකයි බැලුවොතින් එහෙම කාටවත් මේක හරියන්නේ නැහැ. මේ දෙක අතර වෙනසක් තියෙනවා. මේකේ මෙතන ඉන්නවා එක්කෙනෙක් නේද? ජරාව කියන එක. ඉන්නවා. ඒක ඉන්නකම් මේක හරියන්නේ නැහැ. ඉතින් මේකට තව ධර්මයන් තියෙනවා. ඒ අනුසය ධර්මයන් හේතු වෙනවා. එතකොට මේ මෙන්න මේ ඒරියා දෙක ගැන තමයි මේ කතා කරන්නේ. දැන් මෙන්න මේ වෙනස දැක්කට පස්සේ area 1 එකයි area 2 එක අතර වෙනස දැක්කහම අපිට තියෙනවා දෝමනසය ඇති වෙනවා. දෝමනසය ඇති වෙලා මට මේ කාමච්ඡන්දය ඇති වෙනවා. කාමච්ඡන්දය ඇති වෙන්නේ මොකද? මම හිතනවා මේක කෑල්ල කෑවහම මේක රහන් නැති වුණාට මට මතකයි නේ අර කලින් කාපු එක. අන්න ඒකත් එක තමයි මම මේ කරකවන්නේ. උදාහරණයක් ඇරෙන්න මම කියන්නේ බත් ටිකක් කනවා. මේ මනුස්සයාට හිතෙනවා ලුණු මිරිස් ටිකක් තිබුණා නම් කියලා හිතෙනවා. ලුණු මිරිස් එකක් තිබුණා නම් කියලා හිතාගෙන මෙයා අර බත් ටිකම කනවා. ලුණු මිරිස් දෙන්නේ හිතේ. එතකොට අර මේ මිනිස්සු කරනවා ඔය වගේ වැඩ අපි හරක් මේ අස්සෙයින්ට. මේ අස්සෙයින්ට ඔය පායන කාලේ ආවහම තනකොළ ඇවිල්ලා මේ පිදුරු තියෙන්නේ කණ්ණාඩි දෙකක් දාන ග්‍රීන්. දැන් අස්සයට වෙන්නේ මේක කොළ පාට ගතියක්. අරක ග්‍රීන් ගතිය දෙක ගන්න. අනේ බලන්න මේ මිනිස්සු ෆිට් කරලා තියෙන හැටි එක. එතකොට මෙතන මේ කාම ඡන්දේ මෙතන අපි දැන් මේ පළවෙනි පාර මෙහිම අවිජ්ජාව අවිජ්ජා අනුසේ මාන අනුසේ කරකෙව්වා. දැන් මෙයාට මේ ලුණු මිරිස් ටික හිතේ තියාගෙන මෙයා කනවා කියන කතාව තමයි මේ කියන්නේ. දැන් මේ වෙලාවේදී මෙයා හිතනවා මට මේක තාම ෆිට් කරන්න පුළුවන්. I can fix this කියලා කියන්නේ. මොකක් හරි එකක් හදනකොට හැදෙනකොට මිනිස්සු කියනවා මට ඔක ෆික්ස් කරන්න පුළුවන් කියලා. එයා try කරලා බලනවා. ඔන්න ඒ try කිල්ල තමයි මේ තියෙන්නේ. දැන් ඔන්න මේ හතරවෙනි පාරයි පහවෙනි පාරයි කියන එක මෙතෙන්දී ඇවිල්ලා ආපහු අරක උස්සනවා. දැන් උස්සන්නේ පටිග අනුසේ. මොකද දෝමනස්සය ඇති වුණානේ. දෝමනස්ස කියන එක අපිට ඇති වෙලා තියෙනවා. දෝමනසය ඇති වෙලා හැබැයි සිතේ නෙමෙයි ඇති වෙලා තියෙන්නේ මේක. දෝමනස සහගත ස්වභාවයක් තියෙනවා. චිත්තයට ඇතුල් වෙලා නැහැ තාම හරියට. ඒ දෝමනස්සේ නිසා ඇතිවෙනව පටිගින් තමයි මේක උස්සන්නේ. මේක ඇවිල්ලා මේ අවිද්‍යා ආශ්‍රව රවුම. මේ වෙලාවේදී අපි හිතනවා මේක ෆික්ස් කරන්න පුළුවන් කියලා. ඊළඟට එනවා ආපහු පටිගනුසයෙන් යන්නේ මේ රවුම තමයි මානියත් එක්ක කරකවන රවුම. එතකොට අර ඉස්සෙල්ල කතාවම තමයි මේක කරකී කරකී යන්නේ. දැන් මේ කරකිව්වට පස්සේ දැන් මෙයාට පේනවා මේක නැෆිට කරන්න බෑයි කියලා. මොකද ඇත්තම කියන ලුණු බ්‍රිස්ටික හිතේ තියාගෙන කෑවේ අර බට්ටිකමනේ නේ. මේක ෆිට වෙන්නේ නෑනේ. කාලය වුණාම පස්සේ දන්නව අරක තිබුණේ සිතේ පමණයි කියලා. මේක කවදාවත් ෆිට කරන්න බෑ. එතකොට මේ 4යි 5යි එනකොට දැන් රවුන්ඩ් 4යි නේද? 2යි 3යි එක රවුන්ඩ් 2යි 3යි 4යි 5යි වෙනකොට රවුන්ඩ් 2යි. දැන් මේ වෙලාවට තමයි ඔන්න ව්‍යාපාදයේ කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ ව්‍යාපාදයේ කියන එක ඇති වෙන මේ සම්මා වාචා ඩයග්‍රමික ඔයගොල්ලෝ දන්නවා. අර ජරාව කියන එක. අභිජ්ජාව තියෙනවා. මම ජරාවටපත් වුණා කියලා දැනගත්තාම තමයි මට ව්‍යාපාදේ ඇති වෙන්නේ. මතකයිද නේද? එතකොට මේක ඔන්න දැන් අපිට පේනවා අපි තීරණය කළා මේක ජරාව. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක තීරණය කළා. හැබැයි මෙයා තාම කරකවනවා. මේ ඊළඟ පාරවල් දෙක කරකවනකොට මේ පුද්ගලයාගේ මේ හතර වගේම තමයි. ඒ කියන්නේ පටිගින් තමයි උස්සන්නේ. මේ වෙලාවෙදි මේ චිත්තයට ඇතුළත් වෙලා තියෙනවා දෝමනස්සේ. මේකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේකේ අර අපි කිව්වට මේක මුලදී දෝමනස්සේ ඇති වුණා කිව්වට මේක චිත්තයට ඇතුළු වෙලා නැහැ. මේ අවස්ථාව වෙනකොට චිත්තයට ඇතුළත් වෙලා තියෙනවා දෝමනස්සේ. අතන සංඥාවක් වෙන්න පුළුවන් මෙතන ඇවිල්ලා චිත්තය. චිත්තේම තියෙනවා දැන් දෝමනස් ස්වභාවය කියන්නේ. පස් ඊළඟට ආපහු මේ හත කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ 6 වෙනි රවුම මේ 5 වෙනි එක වගේම තමයි. ඒ කියන්නේ පටිගෙන් උස්සන්නේ වෙනසකට තියෙන්නේ මොකද්ද? අපේ චිත්තයේ තියෙනවා දෝමනස්සේ. එතකොට දැන් අපි රවුම් 6ක් ගිහිලා තියෙනවා නේද? මෙන්න මේ තත්ත්වයටපත් වුණාට පස්සේ අපිට ඔන්න තීන මිද්දය ඇති වෙනවා. මේ එරයිස් කියලා තියෙන හට ගන්නවා කියන එකයි මේ කියන්නේ. තීන මිද්දය හට ගැනීම. තීන මිද්දය හට ගන්නවා හේතුව මොකද්ද? අපි තීරණය කළා. අවිද්‍යා ආශ්‍රවය මගින් තීරණය කළා මේක නම් කොහෙත්ම සාතයි කියලා ගන්න බෑයි කියලා. ඒ කියන්නේ අර ගෑනු එක්කෙනා ගෙදෙට්ට ගෙනල්ලා තීරණය කරනවා මේ ගෑණි නම් හොඳ නෑයි කියලා. අන්න ඒ වගේ තමයි මෙතන මේ තියෙන කෑමක් ගෙනාවා කෙනල්ලා ඉවරලා ඊට පස්සේ කල්පනා කළා මේ කෑම නම් මහා ජරාවක් මම අරගෙන ආවේ මම රැවටිීමක් කළේ අර කඩේ දාලා තිබුණා ගාන අඩුයි හොඳයි මේකයි කියලා රෙද්දක් ගෙනාවා ගෙදෙට්ට අන්තිමට ගත්තා මේක තුට්ටු දෙකට ගත්තා හැබැයි අර මේක බොහොම ලාභයක් කියලා හිතුවට ගතියුත්තක් නැති කියන එක තියෙනවා දැන් මේකේ ඇත්තදී සාතයි කියන එක කියලා ගන්න බැහැයි කියලා කවුද තීරණය කළේ අවිද්‍යා ආශ්‍රය මගින් තමයි සාතයි කියලා ගන්න බෑයි කියලා. එතකොට එහෙම කරාට පස්සේ දැන් අපි කරකවනවා ඊළඟ රවුම් දෙක. ඒ කියන්නේ 7 වෙනි රවුමයි 8 වෙනි රවුමයි. 8 9 කියලා දාන්නේ මේ රූපේ ඉඳන් පටන් ගත්තේ. එතකොට මේ 7 වෙනි රවුමයි 8 වෙනි රවුමයි මේ කරකවනවා. මොකද්ද? දෝමනස්සේ දිනන චිත්තේ. ව්‍යාපාදයේ කියන එක දැන් මේ චිත්තයට එකතු වෙලා තියෙනවා. එතකොට ප්‍රමාණිකූලවයි මේක ඇතුළු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ රවුමේදී අපි ආපහු කරකවන මානෙ හේතු කොටගෙන පටිඝානුසය මානෙ තමයි තිය බෙස්ෆිට් එක කියලා තෝරගෙන ඉතින්දි කරකවන දෝමනස්සයයි ව්‍යාපාදයයි මේ චිත්තයට දැන් ඇතුළු වෙලා තියෙනවා කියන එක. දැන් ඒක පැහැදිලි නේද? අන්න මේ කතාව තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට කළාට පස්සේ අපිට මේ ඒරියා 1 and ඒරියා 2 කියන එක තියෙනවා. ඒරියා 1 එකෙන් ඒරියා 2 කියන එක ඇති වුණා කියන එක නෙමෙයි. ඒරියා 2 එක මුලින් ඇති වෙලා තියෙනවා. ඉතින් යම් කිසි අවස්ථාවක ඒරියා 1 එක ඇති වෙලා තමයි ඒරියා 2 එක ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ ඒරියා 1 ඒරියා 2 මෙතන මේ කතාව ඇති වෙනවා. මේක ඇති වුණා පස්සේ මේ ඒරියා 2 එක බලන්න මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ කොහටද? මේ පැත්ත දික් කරොත් එහෙම මනෝසං චේතනාවට. එතකොට දැන් මෙයා මෙතන මේ බ්ලේම් ගේම් එකක් කියන්නේ. මෙතෙන්දී අර ලුණු මිරිස් එක්ක කනවා වගේ කතාවක් හිතාගෙන තමයි මේ කරගෙන ගියේ. දැන් මෙතන මෙයා බ්ලේම් කරනවා මේ මනෝ සංචේතනාවට. මේ මොකද මේ මේ මේක වැරද්ද? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ දකුණු අත පැත්තෙන් අහන්නේ. දකුණු අත පැත්තේ මේ ටී ෆැක්ටරි එකේ පැකට් උගුරන මිනිස්සයා ඉන්නවනේ. එයාට මිනිස්සු බනිනවා හරි මොකක් හරි එකක් උඩ එයා අහනවා මේ මොනවද මේ වන්නේ? මේ පැත්තේ ඉන්නේ කවුද? උද්දච්චේ නේද? උද්දච්චේ තමයි මේක සමාධියක් අල්ලගෙන මම හොඳයි කියලා හිතාගෙන මේක පවත්වාගෙන යන්න පුළුවන් කියලා ඉන්නේ කෙනා. මේ පැත්තේ කෙනාගෙන් අහනකොට එයා කියනවා මේ මම නෙමෙයි මේ මේ චේතනාව. මොකටද එහෙනම් මේ අපේ ෆැක්ටරි එකේ බඩු හදන්නේ? ඔය කොයි කුණන්න බැරි නම් හඳ නැත්තම් මොකටද හදන්නේ? එතකොට දැන් මේ චේතනාවකින් ප්‍රශ්න කරනකොට චේතනාවගෙන මේ මගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ තේකොළවල. රූපේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒක තමයි මේ රූපේ વિચાર කරනවා කියලා කියන්නේ. කාමච්ඡන්දේ සහිත කරකෝල ෆික්ස් කරන්න පුළුවන් යි කියලා තමන්ගේ අතින් එක්කහු කරලා කාමච්ඡන්දේ කියන්නේ මොකද්ද එතකොට හින්නම්? මේ ඒරියා 1 එකයි ඒරියා 2 එකයි අතර වෙනසක් තියෙනවා. මදි කතාව නිසා මගේ ඇති වුණා වූ වේදනාවේ අඩුවක් තියෙනවා. ඒ කියන්නේ ඔක සිංහලෙන් කියනවා නම් කියන්නේ නොපිරුණු ලද අඩු වූ වේදනා කොටස. අඩුව පුරවන්න තමයි අර මම ලුණු මිරිස් ගැන හිතුවේ. අඩු කොටස නොපිරුණු ලද අඩු සංස්කාරය සඳහා අපේ මනසෙන් කම්පන්සේට් කරන මොකක් හරි මේකට දාගෙන අර ලුණු මිරිස් තියනවා කියලා වාගේ හිතාගෙන ඒක යනවා. මේ විදිහට කළොත් මේක හොඳයි. මේකට ලුණු මිරිස් ටිකක් තිබුණා නම් මේක හොඳරහට කන්න පුළුවන්. කොහොමනේ අපි හිතන්නේ නේද? මේක හවුනම අවස්ථාවක අර මේ gedara ඉන්නේ නැතු අර gedෙට්ට ගියා නම් මේට වඩා හොඳයි. ඒ දාසිට අපි මනසෙන් හිතාගෙන හැබැයි ඉන්න තැනම තමයි ඉන්නවා. එතකොට අර කියනවනේ දවල් මාලිගාව වන්නවද කියලා එහෙම කතාවුනේ නේද? day dreaming. එතකොට මේ විදිහට වුණා නම් හොඳයි. මේ විදිහට වුණා නම් ඉතින් මේක මේ පොඩි රෝගයක් නෙමෙයි. මේක හරිනු. මේ රෝගේ පුදුමාකාර විදිහට මනුස්සයන්ට තියෙන සත්‍යයන්ට තියෙන
විපරිණාමයේ නිසා ඇති වෙන දෝමනස්සේ වහගන්න චිත්ත සංස්කාර හදනවා කියන්නේ අඩුව පුරවගන්න.
අඩුව පුරවගන්න චිත්ත සංස්කාර හද. අර ෆිට් වෙන්නේ නැති කෑල්ල තියෙනවා. එර එකක් තියෙනවා. කොයි වෙලාවක දැන් ස්ටැටිස්ටික්ස් කරන අය නම් කියන්නේ අර එර සම්මුස්කයාස් කියලා එර එකක් තියෙනවා. මේක ෆිට් වෙන්නේ නැහැ කොයි වෙලාවක. ඒ කියන්නේ මේ ඔය මොකක් හරි එකක් ඔය කර්ව් එකක් ෆිට් කරන්න ගියාම ඔක ෆිට් වෙන්නේ නැහැ නේ. රිග්‍රෙෂන් ලයින් එක නේද? ඒක ෆිට් වෙන්නේ නැහැ. මදි කෑල්ලක් තියෙනවා. මේකට දාගන්නවා ඔළුවේ. ඒක දාගෙන තමයි මේ කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ සංකප්පරාගෝ පුරසපං. සංකල්පේ රාගෙ. මේ මොනසයාගේ මේ සිතෙන් දාගන්න හදාගන්න සංකල්පේ තියෙනවා ලුණු මිරිස් එක කෑවනම් හොඳයි කියලා. අන්න ඒකේ රාගෙ. මේ ඇති දෙයක් නෙමෙයි. තමන්ගේ මනසෙන් හදාගත්ත දෙයක්. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි මේ අපේ මනස පවත්වන්නේ. එතකොට මේ වෙලාවේදී මානිය විසින් අපේ මේ ශ්‍රද්ධාවට යන එක වළක්වනවා. මොකද අර නිත්‍යයි කියලා කතාවක් අපි දන්නවනේ. මේ රූපයේ ජරාව ගැන කල්පනා කරේ නැහැ අපි. රූපය ගැන කල්පනා කරා නම් මේකේ ගති උත්තක් නැති කියලා මුලින්ම ගහලා අයින් කරා නම් රූපේ විමුක්ත වෙන පුසන්ති පස්සාමි ස්පර්ශයක්වත් ඇති වෙන්නේ නැහැ. කෑල්ල ගලවලා විසි කරන්නේ නැහැ. ෆිට් කරන්න බලනවා. හදන්න පුළුවන් කියලා හිතාගෙන ගමන් කරනවා. එතකොට මේක නිසා මොකද වෙන්නේ? අපි ඒක ලාභයයි කියලා දෙන මානයක් ඇති වෙන ඉතින් මේක නිත්‍යයි කියලා මේකත් එක්ක කරකීම තමයි කරන්නේ. ශ්‍රද්ධාවක් ඇති වෙන්න දෙන්නේ නැතුව. අපි දැන් එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. මෙතන අපි දන්නවා මේ ඒරියා 1 and 2 කියන එක වෙනස් වීම තමයි දෝමනස්සේ කියන එක. ඊළඟට මේ 3යි 4යි අතර වෙනස අපි දන්නවා. ඒක තමයි මේ change of volition. චේතනාව අපි වෙනස් කරනවා. මේක වැඩක් නැහැයි කියලා චේතනාව වෙනස් කිරීම තියෙනවා. දැන් මේ තේගොල්ල හදන්න නැතුව වෙන මොකක් හරි business එකක් කරමු කියලා ඒ චේතනාව වෙනස් වීම කියන එක තියෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕනේ අපිට කොයි වෙලාවක හරි ව්‍යාපාදයේ කියන එක ඇති වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයා මේ ලිස්සනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ලක්ෂණයක්. ව්‍යාපාදයේ ඇදිලා තියෙනවා නම් මම ලිස්සනවා කියන එක තේරෙන තරහට යනකොටම හොඳට තේරෙනවා නේද? එතකොට ඒ කියන්නේ මට ව්‍යාපාදේ පානම් මට අභිජ්ජාව කියන එක නොවෙන්න ඕන. අභිජ්ජාව වුණොත් නේ මට ව්‍යාපාදී ඇති වෙන්නේ. අභිජ්ජාවක් නැත්නම් මට ව්‍යාපාදයක් ඇති වෙන්නේ නැහැ. අපි දැක්කනේ දෝමනස්සය ඇති වෙන හැටි නේද? දෝමනස්සය ඇති වෙලා ඊට පස්සේ තමයි ෆිට් කරන්න බල්ල ෆිට් කරන්න බෑ. ඒක ෆිට් කරන්න බැරි වෙලා තමයි ජරාවට ගිහිල්ලා ෆිට් කරන්න බැරි වෙලා තමයි අපිට ওই ව්‍යාපාදී කියන එක ඇති වෙලා තියෙන්නේ. මට ව්‍යාපාදී තියෙනවා නම් එහෙනම් මම දන්නවා. මට මම ලිසන ඕන් කියන එක දැනගන්න ඕනේ. නොයෙමන නම් අභිචා නොවිති. ඒ කියන්නේ මට මෙත්තාව තියෙනවා නම් මම ලිසන් නැතුව ඉන්න පුළුවන් නේද? එතන ඉගත්තා. අනිත් පැත්තට ගත්තා. එතකොට දැන් මේ අවස්ථාවේදී මේ අපි ওই රූපයේ විමසීම කියන එක මේ ව්‍යාපාදේ පානම් එනම් අපි තින් රූපය ගැන ප්‍රශ්න කරන්න ඕනේ. රූපය නිසා නිගාපාදයක් ඇති වෙන්නේ නේද? දැන් ඕගොල්ලන්ගේ මනසේ යම් වූ ධානයක් ඇති වෙනවා කියලා කාට හරි තරහක් යනවා. ඒක ඒ මොහොතේ දකින්නත් බෑ ගන්නත් බෑ නේද? හැබැයි රූපය සම්බන්ධයෙන් නම් මගේ කඩල ගොට්ට ගත්තා කියලා හරි එනකොට ඒක ව්‍යාපාදේ කියන එක ඒක තියෙනවා. ඒක රූපය සම්බන්ධයෙන් තමයි මේ ඔක්කොම කතාව ඇති වෙලා තියෙන්නේ. ඒකට දැන් අපි දන්නවා මේකේ සම්පූර්ණ කතාව මේ ඒරියා 1 and 2 වෙලා 3 වෙලා මේ රූපය කියන එක අපි ප්‍රශ්න කරන්න ගන්නවා මේ අවස්ථාවෙන්කොට. මෙන්න මේ දෙක කියන එක ඇති වෙන්නේ මේ පළවෙනි එක තමයි මේ කතා කරන්නේ කබලිකාර ආහාරය කියන එක. මේ දෙක කියන එක ගත්තාම අපිට පේනවා මේ අත්තයින්දම් නිත්‍යයට යනවා නේද? අත්තයින්දම් නිත්‍යයට යන කතාව ඇතුළේ මේ මානීය හේතු කොටගෙන. ඒකට මෙන්න මේ කැලලත් අපි දන්නවා. ඒ කියන්නේ අපේ දුස්සීල භාවයේ හේතු කොටගෙන මට ඇති වුණා වූ ප්‍රශ්නේ. ශ්‍රද්ධාව නැතිකම නිසා ඇති වුණා වූ ප්‍රශ්නේ නේද? ඒක කෙනෙක් දකින්නවා. මේක ඇති වෙන්නේ හේතුව මේ පළවෙනි රූපේ නිසා නේද? මේක නැත්තම් මේක ඇති වෙන්නේ නැහැ. අත්තයි කියලා ගන්න කතාවක් නැහැ. ඒතකොට මේක ඒ වගේම මේ තුන්වෙනි එකට අපි දන්නවා මේ දෝමනස්සේ මට ඇති වෙලා තියෙන මේ ಜಾති ඉඳන් ජරාවට යනවා කියන ප්‍රශ්නේ මම කවදාවත් මගේ වෙනස් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ මම කවදාවත් ජරාවට වෙන්නේ නැත්තම් මට දුක්නසක් වෙන්න දෙයක් ඇත්තේ නැහැ. මන්නේව සංඥාන සංඥායතනිය හරි මොකක් ඒද බුදුහම් එකක් එකම තැනක් කොහොම නැහැ අපි හිතමු එකක් පර්මනන්ට් කියන්නේ. එහෙම පර්මනන්ට් තැනක් තියෙනවා නම් මට මේ කතාව ඇත්තේ නැහැ. එහෙනම් මම නිත්‍යයි කියලා මට ඉන්නවා. ඒ කියන්නේ මගේ මේ දෙක තියෙන නිසා තමයි මේ තුන කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට මේක අනිත්‍ය කියන භාවයේ තියෙන නිසායි මට මේක ගන්න බැරි කම තියෙන ජරාවට යනවා කියන එක. ඉතින් කාටවත් එහෙම තැනක් නැහැ. දැන් භික්ෂුන් වහන්සේ නමක් බුදුහාමුදුරුවෝ ගෙන් ඇහුවා තථාගතයන් වහන්සේ කොහේවත් නැද්ද කියලා. නිත්‍ය එකක් කියන්නේ. බුදුහාමුදුරුවෝ මාන කොහේවත් නිත්‍යයි කියලා දැන නැති. ඒ කියන්නේ ඒ කොහොම හරි අල්ලගෙන ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තියනවා නම් මොකද එතන ඉන්නවා කියන එක. එතකොට මේක තේරුම් ගත්තොත් මේ කාරණා තුනයි මෙතන තේරුම් ගන්න තියෙන්නේ. මේක ඇවිල්ලා කබලිකාර ආහාරය. කොච්චර කළත් මේක ෆිට් කරන්න බෑ. මේක ඇවිල්ලා කවදාවත් කාටවත් හොඳ එකක් හම්බ වෙන්නේ නැහැ. කොහොම ගත්තත් මේ මනුස්ස ජීවිතේ නම් ඉතින් බොහොම පොඩි කාලයයි කියලා දන්නවනේ. මේක එපා කියලා ගිත්ත නේව සංඥා නා සංඥායතට ගියා වුණා. ඒත් එච්චරයි. අන්තිමට ඒකත් කඩාගෙන වැටෙනවා. ඒතොර මේක තීරුම් ගත්තොත් කෙනෙක් කොහෙවත් මට තැනක් නැති කියන එක මේ කබලිකාරාහාර මේ අත්තයින්දන් නිත්‍යයට යන කතාව ජාතිින්දන් ජරාවට යනවා කියන මේක හැමෝටම සාධාරණයි කියලා කෙනෙක් තීරුම් ගන්නවද මේකත් එක්ක මේ අපනිහිත චේතන නිත්‍යයට යනවා. මේ අපනිහිත චේතන නිමුත්තේ යන්න නම් අපි තේරුම් ගන්න ඕනේ අපිට අභිජ්ජාව කියන එක නොඉන්න ඕනේ. අභිජ්ජාව නොඉන මේක අනිත් පැත්ත දකින්න ඕනේ. අභිජ්ජාව නොඉන්න ඕනේ. මේක නිත්‍ය කතාවක් නෑ අනිත්‍යයි කියන එක දකින්න ඕනේ. ඒ කියන්නේ මේ කවදාවත් ලිස්ස ඉන්නම සමයක පවත්තන්න බෑයි කියන එක දැනගන්න ඕනේ. ජාති ජරා ව්‍යාධි මරණ කියන එක මේ ලෝකේ සෑම සත්‍යයන්ටම සිද්ධ වෙනවා කියන එක මේක දැක්කනම් මේ කෙලීම යන්නේ අපිරිත චේතු විමුක්තියට. මේ කාරණා තුන විතරයි දකින්න ඕනේ. මේ රූපයේ ප්‍රශ්නේ තේරුම් ගන්න අවිජ්ජාව නොවෙන්න ඕනේ. අත්තයින්දන් නිත්‍යයට යනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ජාතියින්දන් ජරාවට යනවා කියන එක තේරුම් ගත්තනම් ඒකේ අනිත් පැත්ත යමින් දකින්නවද ඒ අනිත් පැත්ත දැකීම හේතු කොටගෙන ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා සම්පූර්ණයෙන් ඉගෙන අයින් වෙන්න. අභිජ්ජා නොවෙන්න ඕනේ. ඒ වගේ අපි දැනගන්න ඕනේ නිට්ටේ කතාවක් නෑ. අනිත්‍යයි ජාතිින්ද ජරාවට යන මේ දුක්ඛය කියන එක හැමෝටම තියෙනවා කියලා දන්නවා. මේ කාරණා තුන දැක්කම එක පාටම එතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහින් බලමු. ස්ලයිඩ් නම්බර් 7. දැන් මෙතන මේ මෙත්ත සූත්‍රය තමයි මේ කතා කරන්නේ. මේ මෙත්ත සූත්‍රයේ ගත්තාම මේ පටික්කුලයි කබලිකාර ආහාරය කියන එක අපි ගන්නවා පටික්කුලයි කියලා. ඊළඟට වේදනාව අපටිකුලයි කියලා ගන්නවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ පුද්ගලයාට විමුක්තිය කියන එක මතක් වෙනවද? විමුක්තියක් කියන එක මතක් වෙනවද? නිර්වාණේ ඇත කියලා විමුක්තිය මතක් වීමක් ගැන මේ කියන්නේ. විමුක්තියට ගියා කියන එක නෙමෙයි. විමුක්තියට මතක් වෙනවා කියලා කියන්නේ එහෙමනම් කලින් විමුක්තියට ගිහිල්ලා තියෙන්න ඕනේ. අන්න එහෙම එකක් ගැන මම මේ කියන්නේ. කලින් විමුක්තියට යම්කිසි ආකාරයකින් මඟපල්ලක් ලැබුවා කියලා කියන්නේ ඒ විමුක්තිය කියන එක යම් ආකාරයකට ලබලා තියෙන. ඒක විමුක්ති චිත්තේ පවත්තන බව අපි වෙනම බලලා තියෙනවා. ඒ ඕනෝ මාර්ග චිත්තේක විමුක්ති කතාව කියනක තියෙනවා. එහෙම නැත්නම් මේ ඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ විමුක්තිය කියන එක මතක් වෙනවද නිර්වාණය ඇත කියලා? අන්න ඒ වෙලාවේදී ඒ පුද්ගලයාට මේ ආකාශ සංඥායතනිය කියන එකට ගමන් කරන්න පුළුවන්කම ඇති වෙනවා. ඉතින් මේක අපිට බලන්න පුළුවන් මේ අර සතර සතිපට්ඨානිය තියෙනවානේ. ඒ සතර සතිපට්ඨානියේ භාවිතා කිරීමෙන් සමුදය අස්තංගමේ කියන දැකීමෙන් අපි මේක භාවනා කරන විදිය වෙනම ආපහු බලමු. මේක බලාගෙන ගිහිල්ලා ඉවර වෙලා. මොකද කාරණා ගොඩක් ඇති වුණාම කරගන්න අමාරු වෙනවා. ඊළඟට ගත්තාම මේ පටික්කුල කියන එක රූපය කියන එක පටික්කුලයි. දැන් මෙතන අපටික්කුලය කියන එක කල්පනා කරන්න අපි කල්පනා කළා මේ ආහාරයේ පටික්කුලතා සංඥාව කියන එක ගන්නවා. එතකොට මේ විදිහට ගිහිල්ලා දැන් මේ කතා කරනවා මේ සෑම රූපයක්ම ගැන. සෑම රූපයක්ම ගැනම කියනවා මේ වෙවිලා රූපය කියන එක මට දැන් පටික්කුලයි. මේක මට එපා. මේ දෙතිස් ගුණපේ අසුචි කොට කියන කතාව තියෙනවා. හැබැයි මේ වේදනාවක් ඇති වෙනවානේ. ඒ ආකාස සංඥායතනේ නිසා ඇතිවෙනා වූ වේදනාව මම ඉවසනවා. ඒක අපටික්කුලයි. ඒක මම ගන්නවා ඊටු අරමුණක් හැටියට. ගන්නවා බේ රූපේ නම් අනිතු අමරු අරමුණක් මේක ඊටු අරමුණක් කියලා ගන්නවා. එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා නම් මෙන්න මේ දෙකම ඒ කියන්නේ මේ කතා කරපු මේ රූපේ මේ වේදනා මේ කියනවා දෙකම මගේ නෙවෙයි කියලා ගන්නවා නම් එයාට තේ කල්පනා වෙනවා නම් විමුක්තිය කියන එක විමුක්තිය මතක් වෙනවාද නිර්වාණය ඇත කියලා ඒ වෙලාවේදී ආ විඥානාංචායතනෙට කියන එකට යන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ විඥානාංචායතනෙට ගිහිල්ලා දැන් ඒක නිසා ඇති වුණා වූ චිත්ත සංස්කාරයන් අපි හදනවානේ විඥානාංචායතනෙ. ඒ චිත්ත සංස්කාරයන් අපි හදලා තියෙනවා. අන්න ඒවමට අපටිකූල වෙනවා. අර ඉස්සෙල්ලා ඇති වුණා වූ වේදනාව තියෙනවානේ. දැන් මේක මාරු වෙනවා. පේනවද? පටික්කුල රූපය කියන එක ආව. දැන් ඊට පස්සේ දැන් පටික්කුලතාවය අපි ගන්න වේදනාවට. වේදනාව මට පටික්කුලයි. මම අක ඊට අරමුණක් හැටියට ගන්නෙ නැහැ. හැබැයි අර චිත්ත සංස්කාර කියන එක අපටිකූලයි. ඒ කියන්නේ මම ෆැක්ටරි එකේ තේකොළ මේ පැත්තෙන් දාන්න මගේ කැමැත්තක් නැහැ. එහා පැත්තෙන් තේකොළ පෙට්ටිය උගුරනවා කියන එකට මම කැමතියි. ඒක හරි හොඳ ක්‍රමයක් නේද? එතකොට මේ විදිහට මොකද මගේ ජීවිතේ පවත්වාගෙන ඉන්නවා කියන එක ඒ අර්ථය තියෙනවා. එතකොට අන්න මේ විදිහට පවත්වනවා නම් ඒ චිත්ත සංස්කාරයෙන් මේ විමුක්තිය කියන එක මෙයාට කල්පනා වෙනවද නිර්වාණය තියෙනවා කියලා ඒ තෙදි ආකින්චන් ආයතනය කියන එකට ගමන් කරන්න පුළුවන්කම ඇති වෙනවා. ඉතින් මේකට තියෙනවා මේ ওই ධාතු මනසකාරයේ බැලුවාම ධාතු විභංග සූත්‍රයේ තියෙනවා ගිහිලා ධාතු හයක් ඉදේ ගිහිලා බුදුහාමුදුරු පෙන්නනවානේ විඥානීය කියන එක විඥානයේ අනන්තය බවට ගිහිල්ලා එතෙන්දී යා කල්පනා කරනවා මේ විඥානීය දැනගන්නේ මේ දුකයි කියලා දන්නවා සුඛයි කියලා දන්නවා දුක්ඛම සුඛයි කියලා දන්නවා මෙච්චරයිනේ දන්නේ. ඉතින් අර ලොකු වැඩක් කියලා අපි හිතාගෙන විඥානාන්තය ඇතනින් ලොකු දෙයක් කරනවා කියලා අන්තිමට බලුවහම ඒකෙත් දැනගන්න මේ වේදනාව කියන එක. එතකොට මේ වේදනාව කියන එක මේ ස්පර්ශයේ හේතු කොටගෙනයි ඇති වෙන්නේ කියලා කෙනෙක් බලනවාද? තේරුම් ගන්නවාද? ඒ කියන්නේ දී කැලේ දෙකක් එකට ඇතුල් වුවාම ප්‍රශ්නයක් එනවා. දී කැලේ දෙක අයින් කරලා දැම්මහම ඒකේ රසණය කියන එක නැති වෙනවා. අන්න ඒ අර්ථය කෙනෙක් තේරුම් ගත්තද ඒ බුද්ධලයට පේනවා මේකෙත් එහෙනම් ඇති වැඩක් නැහැ කියලා. ඒකේ සමුදයක් අස්තංගමයක් කියන එකක් යම් දැකීමක් තියෙනවා. අන්න ඒක දැකලා තමයි එයා මේ වේදනාවට පයින් ගහලා ඒ ආකින්චනායතනිය කියන එකට එයා ගමන් කරන්නේ. ඒ ආකින්චනායතනිය කියන එක ආවට පස්සේ පටික්කුල දැන් අපි කියනවා වේදනාව තමයි පටික්කුලයි. හැබැයි මගේ අපිටිකූලේ හැටියට ගන්නේ අර ආකින්චනායතනෙ තියෙන සංඥාව. මෙතෙන් දෙකත් චිත්ත සංස්කාරය අපිටිකූලයි කියන්නේ මේ වේදනාව සඳහා හදන ලද චිත්ත සංස්කාර. ඒක මම ඉස්සෙල්ලා පිළිගත්තා. දැන් මම කතා කරනවා මට අපිටිකූලයි කියලා එක ආකින්චනායතනෙ යම් කිසි සංඥාවක් තියෙනවානේ. අර ශුන්‍ය මිදං අත්ත නිවාත්තනි යේනවා මේව මගේ නෙමෙයි කියන සංඥාවක් ඉදිරියට තියෙනවා. අන්න ඒ සංඥාව අපිට කියලා. ඉතින් මේන්න මේ අවස්ථාවේදී මෙයා කල්පනා කරනවා නම් මේ දෙකම මේ පටික්කුල අපටික්කුල. අර අපි කතා කරන්නේ සරුත්ථමඳුරෝ එහෙම කරනවා කියලා නේද? පටික්කුල අපිට මේ දෙකම මගේ නෙමෙයි කියලා කල්පනා කරනවා නම් ඒ එයාට මේ අවස්ථා තුනක් ඇති වෙනවා. ඒ ශුන්‍යතා චේතෝ විමුක්ති අපනිත චේතෝ විමුක්ති නිවසඤ්ඤා නාසඤ්ඤායතන කියන අවස්ථාව තුනක් ඇති වෙනවා. මේක ඇති වෙන්නේ කොහොමද? පළවෙනි එකේදී ශුන්‍යතාවය ඇති වෙන්නේ සංඥාව මගේ නෙමෙයි කියලා ගන්නවා. දෙවෙනි එක අපනිහිතයක ඇති වෙන්නේ මේක දුකයි කියලා ගන්නවා. සංඥාව මගේ නෙවෙයි කියුවාම ශුන්‍යතාවට යනවා. ඊළඟට සංඥාව දුකයි කියලා ගත්තාම අපනිහිත චේතෝ විමුක්තියට කියන එකට යනවා. ඊළඟට දැන් මෙතන මේ කම්බිනේෂන් එකක් නැති තියෙන සංඥා සංස්කාර කම්බිනේෂන් එකක් නැති තියෙන නේද? එතකොට සංස්කාර කියන කෑල්ල මගේ නෙමෙයි කියලා ගත්තහම අනේ වලදී නෙව සංඥා නා සංඥායතනට කියන එකට යන්නේ. ඉතින් අවිජ්ජාව මෙතෙන් කෙනෙකුට මතක තියාගන්න පුළුවන් දෙයක් තමයි. ඉතින් අවිජ්ජාව නොවෙන්නම් මන් තුළ ශ්‍රද්ධාව කියන එක පවතිනවා. ශ්‍රද්ධාව කියන එක පවතිනවා නම් ඉතින් සංඥා සංස්කාර මගේයි කියලා ගන්නෙ නෑ. ඒ කියන්නේ දෙකම ගන්නෙ නෑ. සංඥාව මගේ කියලා ගන්නෑ කිව්වම ශුන්‍යතාවක් කිව්වා. සංස්කාර මගේ නෙමෙයි කියලා ගන්නෑ කියලා කිව්වම නේව සංඥා නා සංඥායතනයක් කිව්වා. දැන් අන්තිමට ගත්තාම හරියට ශ්‍රද්ධාව තියෙනවා නම් එකක්වත් ගන්නෙ නෑ. අවිජ්ජාව නෙවෙනවා. දැන් මෙන්න මේ ධර්මයේ ගත්තාම මෙන්න මේක තියෙනවා. මේ බොජ්ජංගයත් එක්කනේ මේ භාවනාව අපි කරන්නේ. එතකොට මේක තියෙනවා මේ පටිසම්භිදා මග්ගයේ මේ සිංහල පොතේ පිටුව 71. එතන පෙන්නනවා මේ අපි කොහොමද මේ බොජ්ජංගයේ මෙත්තාවත් එක්ක වඩන්නේ කියන අර්ථය. මෙතෙන්ද පෙන්නන සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ. හේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ. සතින් උපට්ඨ පෙත්ත කියන උපට්ඨේත කියන්නේ සියලු සත්‍යෝ වෛර නැත්තා වූ වෙත්වා, බය රහිතෝ වෙත්වා, සුවපත් වෙත්වා කියලා සිහි එළඹවා නම් මෛත්‍රී විමුක්තිය සති සම්බොජ්ජංගයේ විසින් පරිභාවිත වූවා වෙයි කියලා කියනවා. සති සම්බොජ්ජංගයේ විසින් පරිභාවිත වූවා කියන්නේ පරිභාවිත කියන වචනයේ තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මේ ට්‍රේන් පෙනිට්‍රේටඩ් කියන අර්ථය. ඒ කියන්නේ ශික්ෂාවක් නිබ්බිදාව පෙන්ට්‍රේට් කරනවා කියන්නේ නිබ්බිදාවනේ. නිබ්බිදා සූත්‍රය කියලා හැම තියෙන්නේ නේද? එතකොට මෙන්න මේ විදිහට සති සම්බොජ්ජංගයේ මගින් අපි ශික්ෂාවක් කළ දෙනවා. ඒ කියන්නේ මේ සතිය කියන එක අපි ඇති කරගෙන තියෙනවා. මේ සියලුම සත්‍යෝ වෛර නැත්තා වෙත්ත, බය රහිතෝ වෙත්ත, සූපත් වෙත්වා කියලා මගේ සියයක් එළඹවනවා තියෙනවා. අන්න එතෙන්දී මේ මෙත්තා චේතෝ විමුක්තිය කියන එක සති සම්බොජ්ජයා මගින් පුරුදු කරලා තියෙනවා, පුහුණු කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී ගත්තාම ඊළඟට ගත්තාම සබ්බේ සත්තා විරණෝ හුති කේමිනෝ හුති සුබිනෝ හුති පඤ්ඤාය පවිචිනාති ධම්මවිචේ සම්පෝඥංගේ පරිභාවිතා හෝති මිත්තා චේතෝ විමුක්ති කියලා. කියන්නේ ප්‍රඥාවෙන් විමසනවන් නම් ධම්මවිචේ සම්පෝඥංගේ විසින් පරිභාවිත වූවා කියලා කියන ප්‍රඥාවෙන් මම විමසලා බලනවා නම් ඉතින් ප්‍රඥාව විමසලා බලනවා නම් ඉතින් අපිට පේනවනේ දැන් එකක්වත් ගන්න පුළුවන් කමක් නැත්තේ නැතේ කියලා. රූපේ ඉඳන් ධම්ම මච්චරේ ඇති වෙන සමාධිය දක්වා සීලුම් කාරණාවන් තියා බලුවාම මේක පේනවා. ඒතකොට මේ කතා කරන්නේ මොකද්ද මේ? දස අකුසලයේ කියන එක පහ කරනවා. දස කුසලයේ කියන්නේ දස අකුසලයේ පහ කළා දස කුසලයේ පවත්නවා කියන එක නේ. දස කුසලයේ පවත්නවා කියලා අමුතුවෙන් කරන්න යුතු දෙයක් ඇත්තේ නැහැ. දස අකුසලයේ පහ කිරීම තමයි දස අකුසලයේ පහ කිරීමෙන් දස කුසලයේ වෙන්නේ. පානාතිපාතේ නොකර ඉන්නවා කියලා ඕගොල්ලන්ට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. දැන් මහාපාතේ කරන්නේ නැහැ කියලා මං සතිකුට කණ්ඩ දෙනවා කියන කතාව නෙමෙයි. සත් කණ්ඩ දීමෙන් එතන තමන්ට කුසලයක් නැදීම තියෙනවා. මේකට රිවර්ස් එකට මුකුත් කලින්ක්වත් නැහැ. නොකර නිකන් ඉඳින විතරයි තියෙන්නේ. අදත්තා දානිය නොකර නිකන් ඉඳින විතරයි තියෙන්නේ. නොකර නිකන් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තමයි තමන්ගේ තියෙන ප්‍රශ්නේ. ඒක නිසා මම කොහොම හරි මේක පවත්වන්න ඕනි කියලා දස කුසලිය අපි කරනවා. මොනෝකයි තියෙන්නේ. දස කුසලිය පවත්වන්න කියලා අමුතුවෙන් කළ යුත්තක් නැහැ. එකම දෙයයි වෙනස් කරන්න තියෙන්නේ. මොකද? මාරු කරන්න තියෙන්නේ දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨිය වලට හරවන්න විතරයි තියෙන්නේ. ඒක හැරෙවුවා නම් වැඩේ හරි. අනිත් ඒවායි ඔක්කොම තියෙන්නේ නොකර ඉඳීම විතරයි. එතකොට දැන් මෙතන මේ විරිය කියන එක අපි විරියම් පක්දම් ගන්න. විරිය කියන එක අපි දැඩි කරගන්නවා. විරියම් ප්‍රග්ඝා කරේ නම් විරිය සම්පජ්ජංගේ කියන එක පරිභාවතා. ඊළඟට පරිලාහං කියන එක තියෙනවා. සබ්බේ සත්තා අවිරුණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ පරිලාහං පටිප්පස් සම්බේති කියලා කියනවා. වීති සම්බොච්චංග පරිභාවිතා හොති මිත්තං. මේ පරිදාහය කියන එක සංසුඳනවා කියන එකයි ඔය සිංහල භාෂාවෙන් කියලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රැන්කියුලයිස් කරනවා කියලා. මෙතන මේ අපි දන්නවා මේ අපි කායේ හරි පීඩනයක් අපිට තියෙනවානේ. අපි හරි දුකක් නිවින්නගෙන ඉන්නේ. පුටුවක වඩලා ඉන්නවනම් මෙහෙ රිදෙනවා නේද? නිදාගෙන ඉන්නකොටත් එක විදිහකට ඉන්න බෑනේ. හැබැයි මට ওই රිදිල කතාවක් අමතක වෙලා යනවා. මගේ ඔළුවෙන් ප්‍රීතිය හුඟ කාලා ගලාගෙන යනවා නම් මට අර තුවාල වේදනාවන්ද ඇඟේ වේදනාවන්ද ඒ මොනක්වත් මතකයක් ඇත්තේ නැහැ. අන්න ඒතේ නිසයි පරිසාන් දාහය කියන එක සංසිඳු වීම කියන එක කෙරෙනවා නම් මේ ප්‍රීති සම්බොජ්ජංගේ කියන එක ඇතිනම් අපිට කාය පීඩනයක් අපිට දැනෙන්නේ නැහැ. ඊළඟ එක තමයි මේ දුත්තුල්ලං කියන එක. ඩෙප්‍රවිටි කියලා කියනවා. ඔක ඇවිල්ලා මනස අපිට මේ විනාශ වෙලා තියෙන්නේ මොනවෙන්ද? ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ පලාසය කියන ඒවා නිසා අපේ මනස කරප්ට් වෙලා තියෙන්නේ. ඒක තමයි දුත්තුල භාවය කියලා රහතන් වහන්සේ පෙන්නන්නේ. අන්න ඒ කරප්ෂන් කියන එක අපේ නැත්තම් මේ පස්සද්ධිය කියන එක අපිට තියනවා කියන එක බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නන්නේ. මේ මෙත්තාව අපි පතුරවන පස්සද්ධිය කියන එක මෙතන ඇති කරගෙන. ඒ කියන්නේ අපි කුණුගොඩ කියන එක අපි අයින් කරනවා. කුණුගොඩ අයින් කරලා ඉවර වෙලා ඒකෙන් යම්කිසි සුඛයක් තියෙනවානේ. ඒ සුඛයත් අපි මගේ කියලා ගන්නෙ නැති කමක් තියෙනවා. ඒ කියන්නේ අපි තුන් පන්සලක තියෙන කුණුගොඩ. ඒ පන්සලේ තියෙන කුණුගොඩ මම ගිලාස් කළා දා. කුණුගොඩක් කියන්නේ. අස්කල දැම්මයින් පස්සේ දැන් ඉතින් දැන් Tamanට ගඳ ගහන්නෙත් නෑ. හැබැයි මම මේක අස්කලේ මොකද? අර අනිත් මගේ අනිත් මිනිසුගේ දෙවියන් සුභ සිද්දෙන්ද. දැන් මිනිසු කියනවා දැන් පන්සලට ඇවිල්ලා දැන් නම් ගඳ නෑ පන්සල හොඳයි කියලා. ඒගොල්ලෝ සන්තෝෂයෙන් ඉන්නවා නේද? ඒ සන්තෝෂයෙන් ඉන්න අවස්ථාවේදී මම ගඳ හොඳ නෑ ඕක මමයි කළේ කියලා. මමයි කළේ කිව්වොත් මට මේක දෙන්නේ මොකද? දුත්තුල්ල භාවයේ කියන එක ආපහු ඇති වෙනවා. අන්නේ අර්ථය තමයි භාවිත කරන්නේ. මම කළා මෙත්තාව මේ සියලු සත්‍යාව වෙනුවෙන් මම මේක පැවැත්තුවා. මේකේ ක්ලේම් එකක් නැහැ මගේ කියලා. මොකද ආපහු මක්කේ දාගත්තොත් ඉතින් ඒ වගේ තමයි. කුණු ගොඩ අයින් කළා සුබ වුණා. සුබ වෙලා ඊට පස්සේ අපි දිමු ආකාස සංඥායතනේ හරි දක්වා ගියායි කියලා. නිහිල්ලා මේක මගේ කියලා ගත්තොත් ඉතින් ආපහු දුත්තුල්ල භාවයටම යන්නේ මගේ පස්සද්දිය නැති වෙනවා. එතන ඒකේ අල්ලගෙන හිටියොත් එහෙනම් මොකද පස්සද්දි කෙලවරක් නැතුව යනවනේ නිර්වාණයට දක්වාම යනවා. එතකොට මොකද රාගයේ දේසි මොහේ වයින් සැලෙන්නේ නැති තත්ත්වයට මොක ගමන් කරනවා. ඊළඟට චිත්තා සමාධාති. එහෙම කරනවා නම් සමාධි සම්බොජ්ජංගේ පරිභාවිතා වෙනවා. ඒකෙන් තමයි අපි ට්‍රේන් වෙන්නේ. ඒ කියන්නේ මම කියනවා මේ මුසාවාද පරසාවාද කියනවා මේ දස කුසලේ පහ කියලා මගේ චිත්තය සමාදාන් කරගන්නවා මල්ලට්ටියට සමාදාන් කරගන්නවා ඊළඟ සබ්බේ සත්තා අබිරණෝ හොන්ති කේමිනෝ හොන්ති සුපිනෝ හොන්ති ඥානේන ක්ලේශේන පටිසංකති කියලා කියනවා ඒ කියන්නේ මේ අපි ඔය ආශ්‍රවයන් කියන්නේ වා ප්‍රඥාවෙන් තුර බලන්න දැන් අපිට පේනවා අපි රූපය සම්බන්ධයෙන් අපිට ඇති වුණා වූ ප්‍රශ්නයක් තියෙනවා ආශ්‍රවයන් තියෙනවා කාමාශ්‍රවයන් තියෙනවා වේදනාව සම්බන්ධයෙන් ඇති වුණා වූ ආශ්‍රවයන් තියෙනවා සංඥාව නිසා ඇති වුණා වූ ආශ්‍රවයන් තියෙනවා මෙන්න මේ ආශ්‍රවයන් කියනවා ඔක්කොම තේරුම් ගන්නවා මම කොයි තත්ත්වයකට මගේ මනස ගිහිල්ලා සුද්ධ කරලා ගත්තත් අන්තිමට මම කොහේ හරි නතර වෙනවා මල්ල ගත්තොත් මම නතර වෙනවා ප්‍රඥාවෙන් මම තේරුම් ගන්නවා මේව එකක්වත් වැඩක් නැහැ කියලා අන්න ඒ වෙලාවේදී මිත්තා චේතෝ විමුක්ති උපේක්ඛා සම්බොජ්ජංගේ පරිභාවිතා වුණා කියලා පෙන්වල දීලා තියෙනවා ඊළඟට මේ 9 වෙනි කාරණේදී අපි ওই කාරණා ටික එකහො කරලා ඒ කතාව පෙන්වල දීලා තියෙනවා අපි දන්නවා මේ අභිජ්ජාව නිසා අපිට කාමච්ඡන්දේ කියන එක ඇති වෙනවා නේද? කාමච්ඡන්දේ ඇති වුණ ඉතින් මට ව්‍යාපාදේ කියන එක ඇති වෙනවා. අභිජ්ජාවෙන් කාමච්ඡන්දේ, කාමච්ඡන්දේ ව්‍යාපාදේ වෙනවා කියන එක අපි අර වටාටේ කතාවෙන්ම තේරුම් ගත්තා නේද? එතකොට මේක දැකලා අපි මතකද අපි මේ සතියක් ඇති කරගන්නවා මේ රූපය සම්බන්ධයෙන් අපි මේ රූපේ વિચાર කිරීම කළා මේ අවස්ථාවේදී. මේ රූපේ නිසා තමයි මේ කතාව එන්නේ කියලා. ඒ පළවෙනි එකේදී තියෙන ওই රූප વિચાર කතා. කාමච්ඡන්ද ව්‍යාපාද අභිජ්ජාව නිසා මේ රූපයක් සම්බන්ධයෙන් මට ඇති වුණා වූ ප්‍රශ්නය. ඉතින් මෙතෙන්දී රූපය සම්බන්ධයෙන් මේ කාය සතිය කියන එක රූපය සම්බන්ධයෙන් ඇතිවීමක් තියෙනවා. රූපේ વિચારනෝ කියන වර්ථේ මතකයි නේද? අභිජ්ජා මේක මෙතන මේ ඒරියා 1 and 2 අන්තිමට බලලා අපි රූපයේ ප්‍රශ්න කළානේ. අර බ්ලේම් ගේම් එකක් ගියානේ. මේක හරි නැtei කියන එක. ඊට පස්සේ ධම්මවිචය සම්බොජ්ජංගයෙන් ගත්තාම අපි මේ කල්පනා කරනවා මේ රූපේ නිසා ඇතිවන ප්‍රතිඵලය. මොනවද අපිට ඇති වෙලා තියෙන රූපේ නිසා? මොහොතේ. වෙන මොකක්වත් නෙමෙයි අන්තිමට ඇති වෙලා තියෙන මොහොත රූපේ නිසා ඇතිවන ප්‍රතිඵලය කියන එක ਵਿਚාරය කිරීමක් තමයි තියෙන්නේ. එතකොට මේ කෙරවල් දෙකක් නේද එතකොට? පළවෙනි එකට අපි රූපේ ਵਿਚාරව රූපේ අන්තිමට කෙරවල ඇති වෙන මොහොතේ ධර්මයේ පැත්තෙන් ධම්මවිචේදීයේ විචාරය කිරීමක් තියෙනවා. එතකොට මේ තුන්වෙනි එකේදී පෙන්වන්නේ මොකද්ද? මේ විරිය සම්බොජ්ජංගය කියන එක භාවිතා කරනවා. අපි ඉස්සෙල්ලත් මේක බැලුවා මේ කෝසජ්ජය කියන එක ඇති නොවෙන්න. කෝසජ්ජය ඇති නොවීම සඳහා අපි උත්සාහ කරනවා. ඒක අපි ඉද්ධිපාද එකේදී කළානේ. ඊට පස්සේ මේ ප්‍රීති සම්බොජ්ජංගය කියන එක මම පරිලාහයි මම දෙවි දෙවි පිච්චි පිච්චි මොකද මම දුකේ ඉන්නවා නම් මම යන්නේ දෝමනස්සේට නේද? එතකොට දුකේ ඉන්නපා කියන එකට බුදුහාමුදුරු පෙන්වන්නේ සලායතන විභංග සූත්‍රෙත් පෙන්වන්නේ නේද? මතකනේ අර පෙන්වන්නේ ගෘහස්ථිතව තුනක් තියෙනවා අනිත් පැත්තෙන් නෛෂ්ක්‍රමව තුනක් තියෙනවා. එතකොට ඒක පෙන්වනවා මේ දුකේ වී ඉන්නපා සුඛයට යන්න. මොකද මේ නිර්වාණයට යන්න පුළුවන්කම තියෙන්නේ සුඛෙන් විතරයි. එතකොට මෙන්න මේ විදිහට අපි ඒක භාවිතා කරගෙන ඉන්නවා ප්‍රීති සම්බෝධ්‍යංගේ. ඉතින් බුදුහාමුදුරු කිව්වා මේක භාවිතා කරන්න කියලා. එබැයි ඇලිලා ඇලෙන්නේ පාය. ඊනවසේ පස්සද්ධි සම්බොජ්ජංගේ කියන එක භාවිතා කරනවා මේ දුත්තුල්ල භාවයේ කියන එක පහ කරන්න ඊර්ෂ්‍යාව මක්කේ පලාසේ මච්චරීටි මෙතෙන්දි කල්පනා කරන්න මේකේ සාමාන්‍ය තියෙන ඊර්ෂ්‍යාව මක්කය කතා විතරක් නෙමෙයි අර මං කව කුණු ටිකක් කියන එක පන්සලේ අයින් කළා අයින් කළාට පස්සේ ප්‍රතිඵලයක් තියෙනවා අනිත් අය මේක හොඳයි කියලා කියනවා ඕක මගේ කියලා මම ගන්නේ නැති වෙන්නත් ඕනි නැත්තම් ඕක තියෙනවා දැන් ඕක මම ගත්තොත් එහෙම මොකද අනිත් දවසේ වෙන කෙනෙක් ගිහලා ගුණවස් කරාම මම එතන ඒ මනුස්සයාට තීරියා වෙනවා මමනේ අස් කරලා දැන් අනිමිස් හොඳයි කියන්නේ ඒක මට නේ තියෙන්නේ ඒකත් නැති වෙනවා කියලා නේද අන්න ඒ වගේ ඊර්ෂ්‍යාව වටේට යනවා කරුණාව ඇති වෙලා තමයි මේක ඇති කරගන්න පුළුවන් ඒ කියන්නේ දැන් මම කියන්න ඕනි මම මුලින් මගේ මෙත්තාවක් තිබුණා මේ කුණු ටික නිසා හැමෝටම ගඳ ගන්න මම මේක අස් කරනවා කියලා අස් කළා අරගොල්ලන් සතුට වෙනවානේ ඒ සතුට වෙන එකට මම ඊර්ෂ්‍යා නොකර ඉඳ පුළුවන් වෙන්න ඕනේ මමයි යෝග අස්ක්‍රේ කියලා මම ඒක ක්ලේම් කරන්නේ නැහැ. ඒ කියන්නේ අර මම කරුණාව පවත්වන ඔය පුද්ගලයන්ට මේක මේ මගේ ඊර්ෂ්‍යාවක් නෑ. මොකද මම මෙත්තාව පතුරන කොටත් මම කල්පනා කරන්නේ මට නෙමෙයිනේ, අනිත් අය සඳහායි මම මේක අස්කරේ. අර කුණු අස්කලාය කියලා ඇති වුණා උන් තත්ත්වයේ තියෙනවානේ. ඒක මම ගන්නෙ නැතු ඉන්න පුළුවන් වෙන උතුර කරුණාවද අත්හැරීම කියන එක තියෙනවා. ඒක සහිතව පවත්වනවා. සමාධි සම්පොජ්ජංගය කියන එක අර චිත්තේ සමාදාන් කරනවා. ඒ කියන්නේ මේ හතර එපා කියලා. මල්වට්ටිය සමාදාන් කරගත්තා කියන්නේ මේ හතර එපා කියලා මම මේක චිත්තේ සමාදාන් කරගන්නවා. උපේක්ඛා සම්පොජ්ජංගයේද අපි අයින් කරගන්නවා මේ සාතේය. ලාභී කියන එක අපි කතා කරන්නේ. අන්තිමට සංඥා ප්‍රතිලාභේ දක්වා අපි කතා කළා. අර පළවෙනි සූත්‍ර යානයේ සප්පාය සූත්‍රයේදී නේද? ඒක ලාභයක් කියලා මම ගන්නෙ නෑ කියලා. එහෙම නියා හත්වෙනි ධානයට ගිහින්. එතකොට මෙන්න මේකට අපි කල්පනා කරන්න පුළුවන් අර බඩුවගේ කතාවක්. මතකද බඩුවා කියනවා මම මාත්‍යෝමි බඩු බාණ්ඩ හදාගෙන හදාගෙන යනවා. බඩුවා හිතනවා මේ අවුරුදු 100ක් පවතිනවා 200ක් පවතිනවා මේ පරම්පරාව පවතිනවා කියලා නේ. මොකද මේ පරම්පරාවේ ඊළඟ පරම්පරාවට මේක මැරෙන එක යා දකින්නේ නැහැ ඉස්සර කාලේ වලු. දැන් කාලේ වලුන්ට නම් හැබැයි ඒ වාසනාව තියෙනවා. මොකද කාටවත් හොඳ ලීගෙන හම්බෙන්නේ නැතුව බොහොම ඉක්මනින් කැඩිලා පිඳිලා යනවා ඉතින් පේනවා. මේ හැබැයි ති ලාභයි කියලා තව අඩුවට ගන්න පුළුවන් ඉස්සර ඉඳන් දීවඩු ගණන් මේ විදිහට ගත්තාම. දැන් ඒක අනිත් පැත්ත. එතකොට දැන් මේ කලන්ත කල්කම්තරයක් පවතින බොහොම කාලයක් පවතිනවා කියලා ඒ පුද්ගලයා අට හැඟීමක් තියෙනවා. මේ කියන්නේ මේ චතුත්ත්‍ය ධානය සහ ඒකෙන් එහා පැත්ත කතාව ගැන මේ කියන්නේ. මේ විදිහට මේ හුඟාක්ම මේක පවත්වනවා. මෙයා කවදා හරි දකින්නොත් මරණය කියන එක, ඒ කියන්නේ චතුත්ත්‍ය ධාන තලයේ ඉන්නේ කෙනෙකුත් මැරෙනවා කියන එක දකින්නොත් මේ මහ පොළවේ ඉන්න බඩුවෙක් දකින්නොත් එයාගේ හදලා තියෙන ලී බඩුව වලින් හදපු බාණ්ඩ කැඩිලා තැන් තැන් වල දාලා තිනවා කියලා ඒ කැඩිච්ච මිනිච්ච ස්වභාවය දැක්කද අන්න එදාට කියනවා ෂා මේවෙන් ඇතිපල නැහැ හදලා ඇති වැඩක් නැහැ කියලා. ඉස්සර ලී කැල්ලක් දැක්කහම එයාගේ කල්පනාව හදන්නේ මොනවද මේක අපි කතා කරන්නේ? චිත්ත සංස්කාර. චිත්ත සංස්කාර වලට මෙයා සලකන්නේ නැති වෙනවා. චිත්ත සංස්කාර හදන්න සංඥාව චේතනාව භාවිතාන. ඒක සංඥාවට මෙයා සලකන්නේ, ඒ කියන්නේ බඩුව ලී කැල්ල සලකන්නේ නැහැ. ඉස්සර මම හිතන්නේ ආ මේකෙන් හොඳ අල්මාරියක් මේසයක් හදන්න පුළුවන් කියලා. මෙහෙම සලකන්නේ නැති. අන්න එහෙම සලකන්නේ නැති වුනහම අර සංඥාව විසින් වේදනාවට දෙන අගය අඩු වෙලා තණ්හාව අඩු වෙලා යනවා. සංඥාව නිසා ඇතිවෙනා වූ චේතනාව නැති වෙලා ඒක කර්මය කියන එක බැහැලා යනවා. එතකොට මේ වඩුවට ඒ අවස්ථාවේදී මෙයා කිසිම එකකට සලකන්නේ නැහැ. ඒක නිසා තමයි මේ ලයින් එකත් එක්ක එයා උපේක්ඛාවට යන්න පුළුවන්කම ඇති වෙන්නේ. එතකොට මේ විදිහට මේ උපේක්ඛා සම්පොඤ්ඤංගය කියන එක මෙන්න මේ අවස්ථාවේදී මේ අපි සාතේය කියන එක මෙතන මේ අපි සාකච්ඡා කළා. මේ වෙලාවේදී මම මේ රහතන් වහන්සේගෙන් ඇහුවා දැන් මෙතන තමයි මේ සුභ සංඥා කියන එක අපිට මෙතන ඇති වෙනවා කියන එක. මේ රහතන් වහන්සේ මට මේ හොඳ උදාහරණයක් දුන්නා මේ වෙලාවේදී මේ කුණුමාළු කියන එක. කුණුමාළු කියන එක අපි අස්කරලා ඉවරලා අතෙන් පිහදාගෙන ඉතින් හොදගෙන නේද ඊට පස්සේ කියනවා දැන් හරි කියන. හැබැයි තාම කතා කරන්නේ මොනවද අස්කනේ? කුණුමාළු. රොටන් ෆිෂ් ටැංක් එක කියන එක ඒක අයින් කරලා ඒක ගැන තමයි මේ කතාව තියෙන්නේ. දැන් එයා කියනවා සුබයි කියලා. ඔන්න ඔය අත්‍යයයි තියෙන්නේ. එතකොට මේ සුබ කියන විමුක්තියට යන එක මේ විදිහට තියෙනවා. අපි ඔක තව විදිහකට බලනවා තව ටිකකින්. දැන් මේ කරුණා භාවනාව අපි ඉස්සෙල්ලා මේ කෙටියෙන් බලනවා. ඒ කරුණා භාවනාව කියන එක ගත්තාම ඒ කබලිකාර ආහාරේ න්‍යාසේ අපටිකූලයි කියන එක තියෙනවා. වේදනාව අර කුණුමාළු ටැංකිය අස් කරලා ඇති වුණා වූ වේදනාවට තමයි අපි අපටිකූලයි කියන එක තියෙන්නේ. පන්සලේ කුණු ටික අස් කරලා දාලා. ඒකෙන් දැන් අපි මේ බොජ්ජංගේ කියන එක භාවිතා කරනවා මේකෙන් ඇති වුණා වූ මේ රිසල්ට් එක කියන එකට වේදනාව නිසා. මේකෙන්දී අපි සුඛ සංඥාව කියන එක තමයි ප්‍රශ්න කරන්නේ. ඉතින් ඊර්ෂ්‍යාව කියන එක මම අයින් කරා නම් ඒ ඊර්ෂ්‍යාව අයින් කිරීම හේතු කොටගෙන මට ආකාස සංඥායතනෙට යන්න පුළුවන්. නම් මේක හරිය පුදුමයි. ඔය පළවෙනි පාරට මට ඕක මේ මම ආකාස සංඥායතනෙට යන්න දක්ෂතාවයක් තියෙනවා මට පෙර කරපු කුසලයන් නිසා. ඉතින් ඔය දවසේ අර අපි ඉස්සෙල්ලා පෙන්වුවා නේද අර කොහොමද මේක ඇති වෙන්නේ කියන එක? ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක අපි බැලුවානේ. මක්කේ නිසා මෙහෙම ඇති වෙනවා කියන එක. ඔය ඕක තේරුම් ගත්ත ගමන් මට එකපාරටම ආකාස සංඥායතනෙට ගියා. ඒ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා දෙයාට මෙන්න මෙහෙම ඊර්ෂ්‍යාව මම භාවනා කරගෙන ගිහිල්ලා ඊර්ෂ්‍යාව මෙන්න මේකයි කියලා එයා ඒක මාත් එක්ක කියනවා නේද? ඒක මම මේක තේරුම් ගත්තේ කියනකොටත් මට අරද ඒක පාටුම් පේනවා. මේ විදිහට ඉතින් ඒක ආකාස සංඥායතනෙට යන්න බොහොම හොඳ ක්‍රමයක් තමයි මේ ඊර්ෂ්‍යාව කියන එක හැදෙන හැටි තේරුම් ගන්න. ඊර්ෂ්‍යාව හැදෙන්නේ කොහොමද කියන එක තමන් සත්‍ය වශයෙන්ම තේරුම් ගත්තම ඒක උඩ තමන්ට පුළුවන්කම තියෙනවා ආකාස සංඥායතනෙට. ඉතින් අර සූචි මගේ නිමී කියලා අරගෙන එහෙම යන එකක් මේ ඊර්ෂ්‍යාව හැදෙන්නේ කොහොමද කියලා දැකීම තවත් එකක්. ඒතකොට මේ ඊර්ෂ්‍යාව කියන එක හැදෙන හැටි දැනගත්තා නම් ඒක නිසාම තමන්ට ඒකේ ඊර්ෂ්‍යාව අයින් කරගන්න පුළුවන්. යමක්ගේ සමුදේ දන්නව නම් අස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේකේ ආකාස සංඥායතනෙ කියන එක ඇතෙනවා. ඒතකොට පළවෙනි පාරේදී අපි එකක් අයින් කළා. රූපේ පැත්තෙන් ගිහින්දා නේද? ඊට පස්සේ දැන් මේ දෙවෙනි පාරේදී අපි ගත්තාම මේ ඊර්ෂ්‍යාව කියන එක අයින් කළා තමයි ආකාස සංඥායතනෙ කියන එකට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ මුදිතා භාවනාව, මේ මුදිතා භාවනාවේදී මෙයාට තියෙනවා මක්කේ කුක්කුච්චේ විචිකිච්ඡාව. මේ විචිකිච්ඡාවේ කොටසක් ගැන මේ කතා කරන්නේ. සම්පූර්ණ විචිකිච්ඡාව නෙමෙයි. ඒ පලාසේ මේ වෙලාවේදී අපි මේ ආකාස සංඥායතනිය නිසා ඇතිවෙනා වූ වේදනාව තියෙනවානේ. මේව මගේ කියලා ගැනීමෙන් ඇතිවෙනා වූ ප්‍රශ්නය කියන එක අපි ඒක විමසීමක් කරනවා. මේ ආකාස සංඥායතන වේදනාව එය මගේයි ගැනීම තමයි මක්කේ කියලා කියනවා. දැන් අර කිව්වනේ කුණුමාළු ටැං මේ පන්සලේ තියෙන කුණු ටික අයින් කරලා ඉවර වෙලා දැන් අනිත් අය බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. ඕක කළේ මමයි කියලා මගේ ගැනීමක් කියලා. අන්න එහෙම මගේ කියලා මම දන්නේ නැති වෙන්න ඕනේ. අන්න එහෙම කළා තමයි මේ විඥානාංචායතනෙට යන්න පුළුවන්. ඒ කියන්නේ මක්කේ කියන එක අයින් කළා. මෙන්න මේ මක්කේ අයින් කිරීමෙන් තමයි විඥානාංචායතනෙට යන්න පුළුවන්කම පිරිසුදුකම ඇති වෙලා තියෙන්නේ. උපේක්ඛා භාවනාවේදී අපි මේ සාතේය කියන එක, කියන සංඥා සංස්කාර පටිලාභය කියන එක විමසනවා. මේවා ඇත්තටම ලාභයක්ද? මේ අත්ත් සංඥාව කියන එක, ඒ සංඥා සංස්කාර පටිලාභය විමසලා අත්ත් සංඥාව මේක ගත්ත එක ලාභයක්ද කියන එක කල්පනා කරා නම් ඉතින් මේ සාතේය, මේකේ වංචාවනේ සාතේය කියන එක වහම ආකින්චන ආයතනයට යන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන මේක පෙන්වන්න පුළුවන් මේ මනුසේකෙන් මේක මේ 11 වෙනි ස්ලයිඩ් එක මෙතන මේ බලන්න මේ ඔළුව තමයි මේ සංඥාව. මෙයා ඉන්නේ මේ කඩදාහිය පැත්තට. නහය ගෑවිලා තියෙන කඩදාහිය අනිත් පැත්තට එන්නේ. එතකොට එයාගේ මේ වම් උරහිස තියෙනවනේ. ඒක ගන්න වේදනාව හැටියට. මේ දකුණු උරහිස තමයි මේ චේතනාව. ඊට පස්සේ යගේ අත් දෙකක් තියෙනවානේ. ඒතර මෙතන තියෙනවා බාහුවක් නේද? වම් බාහුව තියෙනවා. ඊට පස්සේ වම් අත කියන එක තියෙනවා. එතකොට දැන් මේ පුද්ගලයා ඔය අපි සුභ කියන විමුක්තිය කියලා කියන්නේ මෙයාගේ මේ වම් අත කියන එක කැපුවා. වම් අත කියන එක කැපුවා කියන එක තමයි සුභ කියන විමුක්තිය. දැන් එයා රූප අල්ලන්නේ නැහැ. කුණුමාළු ටැංකී කතාව කුණුමාළු අල්ලන්නේ නැතුව. දැන් එයා දන්නවා දැන් සුභයි. ඒ කතාව. ඊට පස්සේ දැන් මෙතන මේ මම පැහැදිලි කිරීම පෙන්නලා දීලාදී මෙතන මේක තමයි මේ බඩ කියන එක මේ වම් කකුල තමයි මාණය, දකුණු කකුල තමයි මෝහය කියන එක. මේ විදිහට තියෙනවා. දැන් මේ සුභ විමුක්තිය කියලා කියන්නේ මේක කපනවා කියන එකයි. මේ ආකාස සංඥායතනෙ කියලා කියන්නේ මෙයාගේ මෙන්නේ ආම් එක කපලා දා. මේ ලෝභයනේ තියෙන්නේ. දැන් අතේ මේ උඩ කෑල්ල කැපුවට පස්සේ මේක අල්ලන්න දෙයක් නැහැ නේද? ඒතර ඉතුරු බාහුව විතරනේ තියෙන රූපය නිකන් දික් කරන්න පුළුවන්, පෙන්වන්න පුළුවන් කමක් විතරයි තියෙන්නේ. මේක අයින් කරලා තියෙන ඉතුරු කෑල්ල තියෙනවානේ. අන්න ඒ කෑල්ලත් මෙතෙන්දී අයින් කරලා දානවා. ඒතර වම් අතම ගියා. වම් අත ගියාම මේ පැත්තේ බර ටිකක් සැහැල්ලුයි නේද? ඒක නිසා මේ මානී කියන කහුලට බරක් ටිකක් අඩු වෙනවා. දැන් අපි උසයි කියලා මාන්නයක් තියනවාද? ඒක අඩු වෙනවා. මහතයි කියලා තියනවාද? කෙට්ටුයි කියලා තියනවාද? ලස්සනයි කියලා තියනවාද? ඒ ඔක්කොම බහැලා යනවා නේද? කහුලට තියෙන බර, අතේ බර කියන එකයි. ඊළඟට ගත්තාම දැන් මේ අපේ දකුණු අත තියෙනවානේ. මේ දකුණු අත බලන්න පරමාසයේ බඩට තියලා තමයි තියාගෙන තියෙන්නේ. බඩට සපෝට් එකක් දාලා තමයි මේක තියෙන්නේ. මේ ආම් එක කියන්නේ මෙතන තියෙන දකුණු අත කියන එක. මේ දකුණු අත මෙතන දකුණු කරලා තියෙන්නේ මක්කේ නේද? එතකොට මක්කේ කැපුවාම මොකද වෙන්නේ? අපිට යන්න පුළුවන්කම තියෙනවා විඥානං ඡායතනෙට. මෙතන තමයි මේ සක්කයක් ගහලා නේ තියෙන්නේ. අත්තයින්දා නිත්‍යයට යන්න සක්කේ හැටියට තමයි සපෝට් එක තමයි මේ දාලා තියෙන්නේ. මේක මගේ කියලා අරගෙන මේක ඇති කරලා තියෙන. ඒකට ඒක නිසා යට විඥානං ඡායතනෙට කියන එකට යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි මේ සාතෙය කියන එක මේක පහ කළොතින් අපි මතකද සාතෙය කියන එක අපි බැලුවා නේ ඉස්සෙල්ලා. ඒ ලාභයි කියන එක අපි ඒක පහ කළා නම්, ඒ කියන්නේ මේක කපලා දැම්මා නම් අපිට පුළුවන් වෙන කම තියෙනවා ඒ ආකින්චන් ආයතනය කියන එකට ගමන් කරන්න. දැන් මේ මිනිහයාගේ මේ වම් අත්තයි වම් බාහුවයි දකුණු බාහුවයි දෙක කැපුවෙන් පස්සේ මෙයා මොකද්ද තියෙන්නේ? මෙච්චරයි නේද? සංඥාව තියෙනවා, මේ බඩක් තියෙනවා, මේ කකුල වම් අතයි වම් කකුලයි දකුණු කකුලයි විතරයි නේද? මෙන්න මොකක්වත් නැහැ. බුදුහාමුදුරු මේක පෙන්නවා මේ සුනක්කත් සූත්‍රයේ. බුදුහාමුදුරුව කියනවා මේ හරියට මේ ටික් රොක් එකක් මේ දෙකට කැපුවට පස්සේ ආව අපෝ තියාගන්න බෑ වගේ කියලා ඔය අර්ථය බුදුහාමුදුරුව පෙන්නවා. මේ ටික් රොක් එකේ පේනවාද මේ වම් අතයි දකුණු අතයි තමයි ඒක තිබිලා තියෙන්නේ. හත්වෙනි ධානයේට බුදුහාමුදුරුව ඔන්නේ කතාව කිව්වා මේ විදිහට ගියයි ගුවා. මේ කෑලි දෙක කැපුවට පස්සේ ඔන්නේ අර්ථය තියෙනවා කියන එක. එතකොට දැන් මේකේ කතාවෙදි කියන්නේ මොකක්ද? අර පන්සලේ කුණු කතාව බැලුවොතින් එහෙම ඕගොල්ලෝ පන්සලේ තිබුණා වූ කුණු ටික සියලුම සත්‍ය වෙනුවෙන් මෙත්තාවේ මට ගඳ ගහන්නෙත් නැහැ, අනිත් අයට ගඳ ගහන්නෙත් නැහැ. ඉතින් අනිත් අය ගැන තමයි මම විශේෂයෙන් බැලුවේ. මොකද පන්සලේ නෙවෙයි මං ඉන්නේ. පන්සලේ කුණු ටික සුද්ධ කරපු මනුස්සය සුද්ධ කරේ මොකටද? අනිත් අය වෙනුවෙන්. කියන්නේ මෙත්තාව. මට ගඳ ගහනවායි කියනවනම් මම එක්ක පන්සල අතහැරලා ගිහලා අපේ ගෙදර කුණු ටිකයි සුද්ධ කරගන්න. පන්සලේ කුණු ටික සුද්ධ කළේ අනිත් අය ගැන. ඒතකොට මෙත්තාව පවත් කළා තමයි මේ අත කපලම මේ සුබයි කියන විමුක්තියට ගමන් කළේ. ඊට පස්සේ මම ගන්නේ නැහැ, මම මේ මිනිස්සු පන්සලට එන අය සතුට වෙනවානේ. ඒ සතුට වෙනවා කියලා මම මේ ඒකට ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ නෑ. මගේ කරුණාව තියෙනවා, මේ කුණු ටික මම අස් කරලා දානවා. මගේ කාලය ගත කරලා මම මේක අස් කරලා දාන්නේ. එතකොට තණ්හාව කියන එක මගේ අයින් කරන්න ඕනේ. තණ්හාව අයින් කළා තමයි මගේ කරුණාව කියන එකට මට යන්න පුළුවන්. එතකොට මම හැමදාම ඕක කරනවා වෙන්න පුළුවන්. කුණු ටික මම අස් කරලා දානවා. ඒ කුණු ටික අස් කරලා දැම්මට පස්සේදී මම ඊර්ෂ්‍යාවක් නැත්තම් මට ආකාසඤ්ඤායතනෙට ඔන්න ගියා මේක කපලයි. දැන් ඊළඟට ඉතුරුලා තියෙන්නේ දැන් මම කියන්නේ නැහැ යෝක මමයි කලේ. කුණු ටික අස් කලේ මමයි. දැන් මිනිස්සු කතා වෙනවා කවුද මේ අස් කලේ හොඳයි අරකයි කියලා. මම සද්ද නැතුව මගේ කියලා ගන්නෙ නැතිකම. එතකොට ඒක තමයි මගේ තියෙන්නේ විඥානං ඡායතනෙට යන්න උදව් උපකාරව. දැන් මොකද්ද වෙන්නේ? දැන් මම කියන්නේ නැහැ ඕක ලාභයක් කියලා. මොකද මම දන්නවා ওই පන්සලට ආයෙත් කුණු එන සමුදයක් තියෙනවා, අස්තංගමයක් තියෙනවා. ඉතින් එහෙම තියෙනවා නම් මං අස්කල්ලවිල්ල මට කියන්න පුළුවන්ද මේකේ පවතිනවා කියලා? එහෙම පවතින බව නෑ. අන්න ඒ අර්ථය තමයි මේ ආම් එක මෙතන කැපුවේ. මේ අත්ත සංඥාව කියන එක කපාගෙන ගියා. මේක තමයි මේ ක්වෙස්චන් කළේ. අත්ත සංඥාව කියන එක ගත්තා, අයින් කළා දැන් ඒකත් උඩ තමයි පුළුවන්කම තියෙන. ඒතකොට ඔතෙන් තියෙන එන්නේ අර ශුන්‍ය මිදන් අත්තනිවා අත්තනියේනවා කියලා එක පැත්තකින් කිව්වා. ඊළඟට ආනන්ද සප්පාය සූත්‍රය පළවෙනි කාරණේ හැටියට කිව්වේ ලාභයි කියලා ගන්නෙ නැති කියන එක. මේක ලාභයක් කියලා පන්සලේ කුණු ටික අස්කරායි කියන එක මම ලාභයක් කියලා ගන්නෙ නැතිකම තියෙනවා. අන්න මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් උපේක්ඛාවට නිකම් යන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලනවා නම් මේකේ මේ භාවනාවන් කිහිපයක් අපි කරලා තියෙනවා. අපි ඔය එක භාවනාවක් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. මේ ඔය ස්ලයිඩ් 7 එක තියෙනවානේ. මේ ස්ලයිඩ් 7 එකේ එකක් තමයි මේ රහතන් වහන්සේ පළවෙනි කොට භාවනාව කියනකොට කිවි අල්ලගන්න කියලා. ඒ පළවෙනි එක තමයි පළවෙනි ලයින් එක තියෙන පටික්කුල අපටික්කුල කියන එක. පටික්කුල අපටික්කුල කියන ලයින් එක අල්ලගන්න. මේකෙදි අපි අල්ලගන්නේ සම්පූර්ණයෙන්ම මේ ආකාස සංඥායතනට යනවා කියන එක නෙමෙයි, අර සුභ කියන විමුක්තිය. ඒක හරි සනීපයි. එනකොට ගිහිල්ලා බලන්න මේ සුභ කියන විමුක්තිය කියන එක. එතකොට ඒක සඳහා අපි භාවිතා කරන්න ඕනේ අපි පටික්කුල අපටික්කුල කතාව. එතකොට අපි ඒක සාකච්ඡා කරානේ දැන්. කොහොමද ඒ කියන එක නේද? එතකොට අප මතක් කරනවා අපි දන්නවා අර අපටික්කුල කියන්නේ කය සාමාන්‍ය බුද්ධිලෙකට අපටික්කුලයි සරියුත්ථමතුරු ඒක පටික්කුලයි කියලා ගන්නවා. දෙතිස් කුණ අපේ කියන එක. එහෙම නැත්නම් මලසිරුර පටික්කුලේ අපටික්කුල සංඥාව කියන එක භාවිතා කරනවා. අපටික්කුලේ පටික්කුල සංඥාව කියන එක. මෙන්න මේ කාරණා තුන ගත්තා නම් මේ සුබ කියන එකට ඇති කියන එක තමයි රහතන් වහන්සේ පැවසුවේ. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. එතකොට මේ විදිහට ගිහිල්ලා අපි මේ සති සම්බොජ්ජංගේ කියන එක කල්පනා කරනවා. සති සම්බොජ්ජංගේ තියෙන්නේ මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමෝ කියන එක. නේද? රූපය මේ ආකාරය. රූපේ සමුදය මේ ආකාරය. රූපේ අස්තංගය මේ ආකාරය. එතකොට මේක සඳහා අපි භාවිතා කරනවා මේ මට සිහියක් ඇති කරගන්නවා මම මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව කියන එක. සතිය තියෙන්න ඕනි ඒකට. ඒ පාරණී රූපයට ගැහුවේ නේද? කබලිකාර ආහාරය සම්බන්ධයෙන්. එතකොට ඒ කියන්නේ කබලිකාර ආහාරය ආහාරයේ පටික්කුලතා සංඥාව. දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවේ ආහාරයේ පටික්කුල සංඥාව. දැන් අපි මේ ගන්න පටික්කුලයේ කියන කතාව. දැන් මෙතන පෙන්වන්නේ මේ කපටික්කුලේ කබලිකාර ආහාරෝ. මෙන්න මේක තමයි අල්ලගන්නේ. ඒක අල්ලගන්න නම් මම දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව. එදි මම මේ භාවනාව භාවිතා කරනකොට මම දන්නවා අර එය දුක්ඛය කියන එක දකින්නවනේ. විරියක් ඇති කරගෙන ගිහිල්ලා මම විරිය කියන එක දැන් මගේ ධම්ම විචේ කියන එක මට ඇති වෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන එක සමුදයස්තංගමේ කියන එක දැකීම කියන එක. එතකොට විරියක් මම භාවිතා කරනවා පළවෙනි විරිය අර uppannānam pāpak anuppannānam pāpakānam apasalānam dhammānam anuppādāy candan janēti vāyamati viriyam ārabati cittam paddan āhati pajāti කියලා පළවෙනි විරිය කියන එක මම භාවිතා කරනවා. එතකොට විරිය සම්පෝඥංගේ එතන ඇතිවීමක් තියෙනවා. ඊට පස්සේ අපි අර ප්‍රථම ධානයට එහෙම එනවනේ එතෙන්දී. එතකොට ප්‍රීති සම්පෝඥංගේ කියන එක ඇතුළේ බලන බොජ්ජංග හතරක් එතකොට මේ ප්‍රතිපදාවේ මුලදීම ඇති වෙලා තියෙනවා. සති සම්බොජ්ජංගේ ධම්ම විචේ බිරිය ප්‍රීති සම්බොජ්ජංගේ කියන එක ඇති වෙනවා. එතකොට දැන් මේ දුක්ඛය කියම දැකලා එයා දුක්ඛ නිරෝධය කියන එක දකිනවා. මෙයා නිවන සඳහා ඡන්ද සමාධිය කියන එක ඇති කරගන්නවා. මේ නිවන සඳහා ඡන්ද සමාධිය කියන එක ඇති කරගත්තාම උගලන්ට පේනවා නේද මෙන්න මේ ධර්මයේ 1යි 2යි 3යි කියන එක. පළවෙනි එක කබලිකාර ආහාරය, දෙක මේ අත්තයිඳන් නිත්‍යයට යනවා කියන එක අපි තෝරගත්තනේ. මේ මානිය නිසා මේක ඇති වෙනවා කියලා දුස්සීලභාවයෙන් මේක ඇති වෙන ප්‍රශ්නේ බලවන්නේ මේකයි. ඊට පස්සේ මෙතෙන්දී ජාති ඉඳන් ජරාවට යනවා කියන මෙන්න මේ ධර්මකාරණාව අල්ලගන්න. හරිනේ? අන්නේ ධර්මකාරණාව අල්ලගත්තයින් පස්සේ ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා අර ඒ දැන් උපේක්ඛාව කියන එකට අපිට භාවිතා කරන්න පුළුවන්. අර වඩුවාසුන් නැහැනේ කතාවර ලීවලට සලකන්නේ නැති කතාවක් කියවනේ. අන්නේ කතාව මතක් කරගන්න. එතකොට එදින්දේ බොජ්ජංගයන් ටික සම්පූර්ණයෙන් යට ඇති වෙනවා. දැන් අපි ඊළඟ පිටුවේ තියෙන ධර්මයේ තියෙනවානේ. මෙන්න මේ ධර්මය අපි භාවිතා කරනවා. ඒ කියන්නේ කෙනෙකුට ගත්තහම මේ මතකද කරණීයමෙත්ත සූත්‍රය අපි කිව්වා මේ දිට්ඨිංච අනුපකම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. එතින්ද දස කුසලයේමනේ අපි කතා කරන්නේ. දැන් මේ මෙත්තාවනේ මේ පෙන්වන්නේ. මෙත්තාව භාවිතා කරන බොජ්ජංගේ සහිතව. මේක මේ පුද්ගල මේදී දැකලා. එතකොට මේ සතිය කියන එක ඇති කරගන්නවා මේ දස කුසලයෙන් පවත්තන්නේ. මේ විදිහට මේක පවත්වාගෙන ගියා නම් ඒ පවත්තාගෙන යෑම හේතු කොටගෙන ඕගලන්ට පේනවා මේ දුත්තුල්ලභාවය කියන හරියටම ඔය ඕක නැති වෙලා යන්නේ මෙන්න මේ පොයින්ට් එකේදී. මේ දුත්තුල්ලේ කියන එක අපි අයින් කිරීම කියන එක කරනවානේ. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනේ අර කුණු ගොඩ අස් කරලා තියෙන ස්වභාවය තියෙනවානේ. ආකාසඤ්ඤායතනිය කියලා ගන්නකො. ආකාසඤ්ඤායතනිය කියන වාග්ය දේවල් වලට ඒවට ඇලීම කියන ඒවා අපි පහ කිරීම කියන එක තියෙනවා. කුණු ගොඩ අස් කරලා ඒක මගේ කියලා අපි ගන්නෙත් නැහැ. කුණු ගොඩ අස් කළා මෙත්තාව සත්‍යාකරේ පවත්තනෝ. අන්නේ මෙන්න මේ දුත්තුල්ලභාවය මෙන්න මේ කාරණයට ආවහම තමයි හරියටම ඒ භාවනාවේ මට තේරෙන හරියටම මෙන්න මෙතෙන්දි තමයි ওই සුභ කියන විමුක්තිය කියන එක ඇති වෙන්නේ. මොකද මේ පස්සද්ධිය කියන එක එන්න ඕනේ. මෙන්ද ප්‍රීතිය මේක හරිය මේක තිබුණයි කියලා මේක හරියන්නේ නැහැ. මෙන්න මේ කැලල පැනගත්තා නම් මගේ කියලා ගන්න ඇති කතාවල් අයින් කරා නම් කියන්නේ අර සුද්ධ කරලා පන්සල සුද්ධ කරලා කුණුවාස් කරලා පවතිනා වූ සුභ ස්වභාවය මට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අර අත කියන එක අර අන්තිම ඩයග්‍රෑම් එකේ අත කියන එක කැපුවා කියන එකයි. බාහුව නෙමෙයි අත කියන එක කැපුවා නම් ඔන්නේ කියන එක තමන්ට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. වම් අත. එයි මෙයා ඉන්නේ මේ බිම් බලාගෙන ඉන්නේ වම් අතේ අර කෑල්ල. මේක මතකයි නේද? මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල විතරයි කපන්නේ. පේනවද? කබලිකාර ආහාරයට පන්සලේ ගුණ කියන්නේ කබලිකාර ආහාරය නේද? ඒක නිසානේ මේ කුණු කතාවක් තියෙන්නේ. ඒක ඇල්ල. ඒතකොට ලකුණු අතම කැපුවොත් එහෙම ආකාසඤ්ඤායතනෙට ඒක යවෙනවා. ඉතින් ඒක ඕක එක භාවනාවක්. කොයි විදිහට ඒක භාවිතා කරනවා කියන එක. ඒ කියන්නේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා භාවිතා කරලා ඒ බොජ්ජංගහත භාවිතා කළා නම් ඒ කබලිකාර ආහාරයට තියෙන ලෝභය මම අයින් කළා. කුණු ගොඩට තියෙනා වූ තණ්හාව කියන එක මම අයින් කළා. අන්න ඒ අර්ථය තියෙන්නේ. එතකොට මුළු හැබැයි මගේ තාම ආම් එක තියෙනවා. ආම් එක තාම තියෙනවා. මේ ආම් කෑල්ල තියෙනවා. ඒ ආම් කෑල්ලත් අයින් කළොත් ඉන් ආකාසඤ්ඤායත. මේකයි. ඒ කියන්නේ මේ පැත්තට දික් කරාපු අත අල්ලගන්න දෙයක් දැන් නැත්තේ නෑ. මොකද රූපේ නිසා මේ ප්‍රශ්නිය තියෙනවා කියලා තීරුම් අරගෙන. කුණුමාළු කතාව තමයි තියෙන්නේ. කුණුමාළු ටිකයි කියන්නේ. කුණුමාළු ටික අස්කලයින් පස්සේ තමයි මට මේ සුභේ කියන එක
තියෙන්නේ. මම කරන්නේ නැහැ කිව්වොත් තමයි අර දකුණු පෙන්නේ.
ඔව්. එතකොට දැන් ඕගොල්ලෝ මේ දක්වා ඇවිල්ලා තියෙන හින්දා කැමැති භාවනාව කරන්න පුළුවන්. මම අර කිව්වේ කෙටියෙන් කරන්න මේ සුභ කියන එකට යන්න නම් අර විදිහට කරන්න සිද්ධ වෙනවා. එතකොට අනිත් භාවනා විදි ගත්තාම ඉතින් ඔය අවසානට පෙන්ලා දීලා තියෙන එක තමයි අපි භාවිතා කළේ. ඒකට අපි භාවිතා කරේ ඔය මේ ස්ලයිඩ් එක ඔය 10 and 11 මේ ස්ලයිඩ්ස් දෙක. මේකයි මේකට ඉස්සෙල්ලා එකයි තමයි භාවිතා කරේ. ඉතින් ඉස්සෙල්ලා එකෙන් තමයි මේක හදලා තින්නෙත් හැබැයි ගුවා. කරුණාවට යනවා කියන කතාව මම මේ ලියලා තින්නේ. ඒ ඉස්සෙල්ලා එකේ අර්ථය භාවිතා කරලා තමයි දීලා
තියෙන්නේ. අසද්දිට පස්සේ උදේ ඉතුරුටි කියන්නේ ඉස්සෙල්ලා සුඛ කැලක් ඉදිශාකට එදින මලෙන්
තමයි. ඔව් දැන් මම කියනවා නම් අර පන්සලේ අහිංගරා වූ කුණු ටික ඉඳන් අරගොල්ලෝ සතුටු වෙනවා කියලා දැන් මේගොල්ලෝ ගඳ ගහන්නත් ඉන්නවා. දැන් ඉස්සෙල්ලා කියන්නේ මොකද? මේගොල්ලෝ මේ හොඳට මෙහෙම ඉන්නේ මේ මං අස් කරපු හිඳ නැත්තම් ගඳ ගගා ඉන්නේ නැටි බලන්න පුළුවන්. මගේ ඊර්ෂ්‍යාවනේ.
හල්ලේ සම්පූර්ණ වෙන්නේ නැහැ. සුභේකේ අන්තිමට උපේක්ෂාව කියන්නේ නැතුව සුඛේක පටන් ගන්නවා. මාදවි.
මට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ.
දැන් හතම බුද්ධංග හතම සුභේකේ සම්පූර්ණ වෙනකොට මගදී අපි ඊර්ෂ්‍යාව ගැන මතක් වුනේ ඒකට ඒක
ඔය ඊර්ෂ්‍යාව කියන එක මතක් වුණොතින් කියලා කියන්නේ නෑ. ඔයාලට උපේක්ෂාවට යන්න බෑනේ මේකේ මේ කතාව නැතුව. ඔයාලට හරහට යන්න පුළුවන් වෙන්නේ නැහැ. උපේක්ෂාවට එනකම් මේ යන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි උපේක්ෂාව ඔයාලට කොයි ප්‍රමාණයට කොයිටද තියෙන්නේ කියන එකයි මට තේරෙනවා. දැන් ඔය අහන ප්‍රශ්නේ අපිට මුලින්ම උපේක්ෂාවක් මේ කතා කරන්නේ පළවෙනි පාරේදී රූපය සම්බන්ධයෙන් තියෙනවෝ උපේක්ඛා. දෙවෙනි පාරදී කතා කරන්නේ වේදනාව සම්බන්ධයෙන් තියෙනා උපේක්ඛා. අන්න ඒ විදිහට තුන්වෙනි පාරදී අර චිත්තයත් එක්ක අපි සංඥාවන් සම්බන්ධයෙන් තියෙනවනේ. අන්න ඒ උපේක්ඛාව. ඒතර උපේක්ඛාව එක එකට රූපයට එකයි වේදනාවට එකයි සංඥාවට එකයි සංස්කාරට එකයි කියලා යනතර සම්පූර්ණ උපේක්ඛාව සාතේ කියන එකයි කරනවා කියවම සංස්කාර සම්බන්ධයෙන් සම්පූර්ණ උපේක්ඛාව. ඒතර උපේක්ඛාව මට කෑලි තියෙනවා. මම ඉස්සෙල්ලා අයින් කරන්නේ කුණු මාළු ටික විතරයි. අන්න ඒ ගාන්ට කරගත්තොත් අන්න මට සුඛ කියන එක තියෙනවා. ඒකට මට උපේක්ඛාවක් තියෙනවා. හැබැයි මගේ අනිත් ඒවා ගැන මගේ උපේක්ඛාව තදින් නැහැ. නානත් සංඥා උපේක්ෂාව දක්වත් මෙතන පවතිනවා. අරක නෑ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ ඒක සංඥා උපේක්ෂාව කියන එකට ගෙහින්න නෑ. දැන් වෙලා 5ට 20යි නේද? මොකද කරන්නේ? දැන් තේ ටිකක් බීලා ඉන්නවද? නැත්තම් එහෙම කරමු නේද?